සුබ අස්න ශුද්ධවර මාක් තුමන් විසිනි. මාක් එක දේව පුත්‍ර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ සුභාස්නේ ආරම්භය මෙයය. යසායා සිය දිවසාවලියෙහි මෙසේ ලියා ඇත.
මෙන්න මාගේ දූතයා ඔබට පෙරටුව යවමි. හෙතෙම ඔබ වඩනා මග පිළියෙල කරන්නේය. සමිඳුන්ගේ මග පිළියෙල කරන්න. එතුමන් හට ඇද නැති මාවත් සාදන්නේයි. පාලු කරේ මොරගා කියන හඬක් වේ.
එපරිද්දෙන් ස්නාවක ජොහන් තෙමේ
පෞකමාව පිණිස මනස්ථාපනය වී බෞතිස්ම ස්නාපනය ලැබිය යුතුය.
යී දේශනා කරමින් පාලු කරෙහි පහළ විය. එවිට මුළු ජුදා රටද ජෙරුසලම් පුරවැසියෝද ඔහු වෙත රැස් වී පාපෝච්චාරණය කරමින් ඔහුගෙන් ජොර්දාන් ගඟෙහි බෞතිස්ම ස්නාපනය ලැබූහ. ජොහාන් ඔටුලොම් වස්ත්‍රයක් හැඳ ඉනවටා සම්පටියක් බැඳ සිටියේය. පළඟැටියන් හා වනමී ඔහුගේ ආහාරය විය. ඔහු දේශනා කරමින්
මට වඩා ආනුභාව සම්පන්න උතුමාණන් කෙනෙක් මට පසුව ඇති. නැමි එතුමාණන්ගේ පාවහන් පටි මුදන්නට පවා මම නොවටිමි. මම වතුරෙන් ඔබ බෞතිස්ම ස්නාපනය කළෙමි. එහෙත් උන්වහන්සේ සුද්ධාත්මයන්ගෙන් ඔබ බෞතිස්ම ස්නාපනය කරන සේකයි.
ඊ කීය. එසමයෙහි ජේසුස් වහන්සේ ගලීලේ නාසරෙත්හී සිට වැඩම කර ජොහාන් විසින් ජොර්දාන් ගඟෙහි බෞතිස්ම ස්නාපනය කරනු ලැබූ සේක. උන්වහන්සේ දියෙන් ගොඩ නැගෙත්ම ස්වර්ගය විවර වී ආත්මයන්න් වහන්සේ පරවියෙකු මෙන් තමන් පිට බැස එනු දුටු සේක. තවද ස්වර්ගයෙන් නික්මුණු හඬක්.
ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයානෝය, ඔබ කෙරේ ඉතා ප්‍රසන්න වී සිටිමි.
ඊ පැවසීය. එම ඇසිල්ලෙහි ආත්මයානු උන්වහන්සේ පාලුකරයට පැමිණෙවූ සේක. උන්වහන්සේ සාතන් විසින් පරීක්ෂා කරනු ලබමින් දින 40ක් පාලුකරෙහි විසූසේක. උන්වහන්සේ වන සතුන් අතර විසූසේක. දේවදූතයෝ උන්වහන්සේට උපස්ථාන කළහ. ජොහාන් හිරබාරයට ගනු ලැබූ පසු ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ සුභාස්න දේශනා කරමින් ගලීලයට වැඩියසේක. ඒ දේශනාව මේය.
නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ. දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්නය. මනස්ථාපනය වන්න, සුභාස්න අදහා ගන්න
යනුයි. උන්වහන්සේ ගලීලයේ මුහුද අද්දර ඇවිදින විට සීමොන්ද ඔහුගේ සොහොයුරු ඇන්ඩ්‍රුද මුහුදෙහි දැලක් දමනු දුටුසේක. ඔව්හු මසුන් අල්ලන්නෝ වූහ. ජේසුස් වහන්සේ ඒ දැක
මා නුවෙන්න, මම ඔබ මිනිසුන් දිනා ගන්නන් කරමි.
ඊ වදාළසේක. එකෙනෙහිම ඔව්හු දැල් හැර දමා උන්වහන්සේ අනුව ගියහ. උන්වහන්සේ එතැනින් මඳ දුරක් ගොස් සෙබදීගේ පුත් ජාකොබ්ද ඔහුගේ සහෝදර ජොහාන්ද ඔරුවක හිඳ දැල් සකස් කරනු දැක එකෙනෙහිම ඔවුන් කැඳවා වදාළසේක. ඔව්හුද තම පිය සෙබදී මෙහෙකරුවන් සමග ඔරුවෙහි සිටියදීම උන්වහන්සේ අනුව ගියහ. ඉන් පසු ඔව්හු කපර්ණවුමට පැමිණියහ. සබත් දින උන්වහන්සේ ධර්මශාලාවට ගොස් අනුශාසනා කළසේක. උන්වහන්සේගේ අනුශාසනාව ගැන ඔහු විස්මිත වූහ. මන්ද උන්වහන්සේ විනය ධරයන් මෙන් නොව බලධාරී කෙනෙකු මෙන් අනුශාසනා කළ හේිනි. එකල ඔවුන්ගේ ධර්මශාලාවෙහි අශුද්ධාත්මයක් ආවේශ වූවෙක් විය. ඔහු මෙසේ මොරහඬ දුනි.
නාසරෙත්හි ජේසුස් තුමනි, ඔබත් අපත් අතර මොන ගනුදෙනුවක්ද? ඔබ ආවේ අප වනසන්ටද? ඔබ කවරෙක්දැයි දනිමි. ඔබ දෙවියන් වහන්සේගේ සුද්ධවරයා නොය.
ජේසුස් වහන්සේ ඔහුට තරවටු කරමින්
කටපියව
මොහුගෙන් දුරු වේවා.
යී වදාලසේක. එවිට අසුද්ධාත්මය ඔහු වේගයෙන් සලිතකොට මහහඬින් මුරගසමින් ඔහු කෙරෙන් දුරු විය. ඒ දුටු සියල්ලෝම මවිත වී,
මේ කුමක්ද? අමුතු ධර්මයකි. මෙතුමානෝ බලධාරී කෙනෙකු මෙන් කතා කරති. උන්වහන්සේ යන දෙන විට අසුද්ධාත්මය උද කීකරු වෙති.
ඊ කීහ. එකනෙහිම උන්වහන්සේ පිළිබඳ මේ පුවත අවට ගලීලය පුරා දස දෙස පැතිර ගියේය. ඔව්හු ධර්මශාලාවෙන් නික්මා කෙනෙහිම ජාකෝබ්ද ජොහාන්ද කැටුව සීමෝන්ගේ හා ඇන්ඩ්‍රුගේ ගෙදරට පැමිණියහ. සීමෝන්ගේ භාර්යාවගේ මව උනෙන් ඔත්පලව සිටියාය. ඔව්හු වහාම ඇය ගැන උන්වහන්සේට දැන් වූහ. උන්වහන්සේ ඇය වෙතට ගොස් ඇගේ අතින් අල්ලා ඇය නැගිටෙවූ සේක ඇගේ උන බැසගියේය. ඈ ඔවුන්ට උපස්ථාන කළාය. සවස හිරු බැස ගිය පසු නානාවිධ රෝගීහුද යක්ෂාවේස වූ අයද උන්වහන්සේ වෙත ගෙනෙනු ලැබූහ. නුවර වැසි මුළු ජනතාව දොරකඩ එක් රැස් වූහ. උන්වහන්සේ විවිධ රෝගවලින් පෙළුණු බොහෝ අය සුව කළ සේක, බොහෝ යක්ෂයන්ද දුරු කළ සේක. තමා කවරෙක්දැයි ඒ යක්ෂයන් දැන සිටි බැවින් උන්වහන්සේ ඔවුන්ට කතා කිරීමට ඉඩ නොදුන් සේක. හිරුදාවට බොහෝ කලින් උන්වහන්සේ අවදිව හුදකලා තැනකට ගොස් එහි යාඥා කළ සේක. සීමෝන් සහ ඔහුගේ සහායකයෝ උන්වහන්සේ සොයා ගොස් සම්මුඛ වී,
හැම දිනම ඔබ සොයති.
ඊ පැවසූහ. උන්වහන්සේ උත්තර දෙමින්,
අන් තැන්වලත් දේශනා කරන පිණිස අපි අවට නුවරවලටත් යමු. මා ආයේ ඒ සඳහාය.
ඊ වදාලසේක. උන්වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල උගන්වමින්ද යකුන් දුරු කරමින්ද ගලීලය පුරා සැරිසැරූසේක. එකල ලාදුරු රෝගියෙක් උන්වහන්සේ වෙත අවුත් දනින් වැටි,
ඔබ කැමතිසේක් නම් මා පවිත්‍ර කරන්න ඔබට හැකිය.
ඊ අයද සිටියේය. උන්වහන්සේ මහානුකම්පාවෙන් අත දිගුකොට ඔහු පිට තබා,
මම කැමැත්තෙමි පවිත්‍ර වන්න.
ඊ වදාලසේක. එකෙනෙහිම ලාදුරු රෝගය පහවී ඔහු පවිත්‍ර කරනු ලැබීය. උන්වහන්සේ,
මේ ගැන කිසිවෙකුට කිසිවක් නොකියන ලෙස බලාගන්න.
ඊ ඔහුට තදින් අනදී,
යන්න පූජකයා ඉදිරියෙහි පෙනී සිටින්න. මෝසෙස්ගේ නියමය පරිදි පවිත්‍ර වීමේ සහතිකයක් ලෙස පූජා ඔප්පු කරන්න.
කියා ඔහු වහා පිටත් කර යවූසේක. එහෙත් ඔහු ගොස් ඒ මුළු සිද්ධිය ප්‍රසිද්ධ ලෙස කිය කියා දස දෙස පතුරවා හැරියේය. එයින් කිසි නුවරකට ප්‍රසිද්ධියේ පිවිසෙන්නට ඉන් පසු උන්වහන්සේට නොහැකි වූයෙන් ජේසුස් වහන්සේ පාලු පෙදෙස්වල නැවතුන සේක. එසේ වුවද සමූහයා සියලු දිශා භාගවලින් උන්වහන්සේ වෙත පැමිණියහ. මාක් 2. දින ගණනකට පසු ජේසුස් වහන්සේ යලිත් කපර්ණවුමට පිවිසුණු සේක. උන්වහන්සේ ගෙදර සිටින බව පතල විය. එවිට දොරකඩ අසලවත් ඉඩක් නැති තරමට මහා පිරිසක් එහි රැස් වූහ. උන්වහන්සේ ඔවුන්ට දහම් දෙසමින් සිටිසේක. එකල සතර දෙනෙක් අංශභාග රෝගියෙකු උසුලාගෙන උන්වහන්සේ වෙත ආහ. සමූහය නිසා උන්වහන්සේ වෙත යාගත නොහැකි වූයෙන් ඔව්හු උන්වහන්සේ සිටි තැනට ඉහලින් පියස්සේ සෙවිල්ල හැර පියස්ස කඩා අංශභාග රෝගියා ඔත්යහන පහතට බැස්සූහ. ජේසුස් වහන්සේ ඔවුන්ගේ ශ්‍රද්ධාව දැක,
පුත්‍රය, ඔබේ පව් කමා කර තිබේ
යයි අංශභාග රෝගියාට වදාළසේක. එහෙත් එතන හුන් විනයදරයන්ගෙන් සමහරෙක් තර්ක කරමින්,
මේ මිනිහා මෙසේ කතා කරන්නේ මක් නිසාද? මේ දේව අපහාසයකි. දෙවියන් වහන්සේට මිස පව්කමා කරන්න පුළුවන් වෙන කාටද?
ඊ සිතූහ. ඔවුන් මෙසේ තර්ක කරන බව ජේසුස් වහන්සේගේ සිතට එකෙනෙහිම දැනි. ඔවුන්ට කතාකොට,
ඔබ කුමක් නිසා ඔබේ සිත් තුළ මෙසේ තර්ක කරන්න හුද? වඩා පහසු කුමක්ද? අංශභාග රෝගියාට ඔබේ පව් කමා කරන ලදැයි කීමද? නැතහොත් නැගිට ඔබේ යහන රැගෙන යන්නයි කීමද? එහෙත් මෙලොවදී පව් කමා කිරීමේ බලය මනුෂ්‍ය පුත්‍රයාණන්ට ඇති බැව් ඔබ දැනගන්නා පිණිස මම මෙසේ කරමි.
ඊ කියා උන්වහන්සේ අංශභාග රෝගියාට කතාකොට,
නැගිට ඔබේ යහන රැගෙන ගෙදර යන්නයි මම ඔබට කියමි.
ඊ වදාළසේක. ඔහු නැගිට එකෙනෙහිම යහන රැගෙන පිරිස බලා සිටියදීම නික්ම ගියේය. සියල්ලෝම විශ්මිතව,
මෙවැන්න අප කවදාවත් දැක නැත.
ඊ කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. නැවත උන්වහන්සේ පිටත්ව මුහුද අසලින් ගියසේක. මුළු සමූහයා උන්වහන්සේ වෙත රැස් වූහ. උන්වහන්සේ ඔවුන්ට ඉගැන්වූසේක. උන්වහන්සේ මඟ වඩින විට අල්පෙවුස්ගේ පුත් ලෙවි නැමැත්තා රේගු පොලේ හිඳිනු දැක,
මානුවෙන්න
ඊ ඔහුට වදාළසේක. ඔහු නැගිට උන්වහන්සේ අනුව ගියේය. තවද උන්වහන්සේ ඔහුගේ නිවසෙහි කෑමට වැඩහුන් කල අයකැමියන් සහ පෞකාරයන් බොහෝ දෙනෙක්ද උන්වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රාවකයන් සමග හිඳගත්හ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේගේ අනුගාමිකයෝ වූහ. උන්වහන්සේ පෞකාරයන් හා අයකැමියන් සමග ආහාර වළඳුනු දුටු පරිසිවරුන්ගේ පක්ෂයේ විනය දරයෝ.
බලන්න, උන්වහන්සේ අයකැමියන් හා පෞකාරයන් සමග කනබන සැටි.
ඊ ශ්‍රාවකයන්ට කීහ. ජේසුස් වහන්සේ ඒ අසා,
රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගින් වැඩක් නැත. මායේ දමිටුන් නොව අදමිටුන් කැඳවීමට.
ඊ වදාළසේක. වරක් ජොහාන්ගේ ගෝලයෝද පරිසිවරුද උපවාසයෙහි යෙදුනාහ. එවිට සමහරෙක්,
ජොහාන්ගේ ගෝලයෝද පරිසිවරුන්ගේ ගෝලයෝද උපවාස කරති? ඔබේ ගෝලයන් උපවාස නොකරන්නේ මන්ද?
ඊ ජේසුස් වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ ඔවුන් අමතා මෙසේ වදාළසේක.
මනාලයා ඔවුන් සමග සිටියදී ඔහුගේ ඥාති මිත්‍රාදීන්ට උපවාස කළ හැකිද? මනාලයා ඔවුන් සමග සිටිනතුරු ඔවුන්ට උපවාස කළ නොහැකිය. එහෙත් මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවසක් පැමිණෙයි. ඒ දවසේදී ඔවුන් උපවාස කරනු ඇත. තාන් රෙදි කඩකින් පරණ වස්ත්‍රයකට අණ්ඩයක් දමන කිසිවෙක් නැත. එසේ කළොත් අලුත් රෙදි කඩට පරණ රෙද්ද ඇදී ඉරුම වඩා ලොකු වේ. අලුත් මිදියුස පැරණි සම්බඳුන්වල වත් කරන කිසිවෙක් නැත. එසේ කළොත් මිදියුසින් සම්බඳුන් පැලී මිදියුසත් බඳුනුත් දෙකම නැති වේ. නව මිදියුස දැමිය යුත්තේ නව බඳුන්වලටමය.
තවද උන්වහන්සේ සබත් දිනයේදී වෙල් යායක් මැදින් වඩින විට උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කරල් කඩ කඩා ගියහ. පරිසිවරු ඒ දැක,
බලන්න මොවුන් සබත් දිනෙහි නොකටයුත්තක් කරන්නේ මක් නිසාද?
ඊ උන්වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ උත්තර දෙමින්,
දාවිත් රජ තමාටද සිය පිරිවරටද කෑමට කිසිවක් නැතිව බඩගිනි වූ කල දේ, එනම් අභියාතර නායක පූජකව සිටියේදී දාවිත් දෙවියන් වහන්සේගේ ගෘහයට පිවිස පූජකයන් මිස අන් කිසිවෙකු නොකෑ යුතු පිදූ රොටිකා සිය පිරිවරටත් දුන් වග ඔබ කවදාවත් කියවා නැද්ද?
ඊ ඇසූසේක. උන්වහන්සේ ඔවුන්ට කතාකොට
සබත පිහිටුවන ලද්දේ මිනිසා උදෙසාය. මිනිසා සබත උදෙසා නොවේ. එහෙයින් මනුෂ්‍ය පුත්‍රයානෝ සබත් දිනට පවා අධිපතියානෝය.
ඊ වදාළසේක. මාක් 3. තවත් දිනක උන්වහන්සේ ධර්මශාලාවට වැඩිය විට අතක් පණ නැති මිනිසෙක් එහි විය. එවිට එහි රැස්ව සිටි අය උන්වහන්සේට වරද තබන පිණිස සබත් දිනේදී උන්වහන්සේ ඔහු සුව කරනු ඇද්දැයි බලබලා උන්හ. උන්වහන්සේ අත පණ නැති මිනිසාට කතාකොට
නැගිට ඉදිරියට එන්න.
ඊ වදාරා ඉන් පසු
සබත් දිනේදී කළ යුත්තේ යහපතද අයහපතද, ප්‍රාණයක් ගැලවීමද නැසීමද?
ඊ සෙනගගෙන් ඇසූසේක. එහෙත් ඔවුහු නිහඬව සිටියහ. උන්වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම ගැන දුක්ව උදහසින් වටේට බලා
ඔබේ අත දිගහරින්න.
ඊ ඒ මිනිසාට වදාළසේක. ඔහු එය දිගහැරියේය. එකෙනෙහිම ඔහුගේ අත සුව විය. එවිට පරිසවරු පිටත්ව ගොස් උන්වහන්සේ කෙසේ නසමුදැයි උන්වහන්සේට විරුද්ධව හෙරෝදීයයන් සමග එකෙනෙහිම කුමන්ත්‍රණය කළහ. ජේසුස් වහන්සේ එතැනින් නික්ම සිය ශ්‍රාවකයන් සමග මුහුදු වෙරළට වැඩියසේක. ගලීලයෙන් සහ ජුදයෙන්ද ජෙරුසලමෙන්ද ඉදුමයෙන්ද ජොර්දාන් එගොඩින්ද තීර් සහ සීදෝනය අවටින්ද මහා ජනකායක් උන්වහන්සේ කළ සියල්ල ගැන අසා උන්වහන්සේ වෙත ආහ. සමූහයා උන්වහන්සේ නොතෙරපෙන පිණිස තමන් හට ඔරුවක් සූදානම්ව තිබිය යුතුයැයි උන්වහන්සේ ශ්‍රාවකයන්ට වදාළසේක. එසේ කීවේ උන්වහන්සේ බොහෝ දෙනෙකු සුව කළ හෙයින් රෝගී වූ සියලු දෙනා එතුමන් ස්පර්ශ කරන්නට රැස් කකා ආ බැවිනි. අශුද්ධාත්මියෝද උන්වහන්සේ දුටු හැම විටම උන්වහන්සේගේ පාමුල වැඳ වැටි.
ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයානෝය.
ඊ මොරගා කීහ. තමා කවරෙක් දැයි හෙළි නොකරන ලෙස උන්වහන්සේ ඔවුන්ට තදින් අණ කළසේක. උන්වහන්සේ කඳුකරයට වැඩම කර තමන් කැමති වූවන් තමන් වෙත කැඳ වූසේක. ඔවුහු උන්වහන්සේ වෙත ආවෝය. උන්වහන්සේ 12 දෙනෙකු පත් කළසේක. ඔවුන්ට ප්‍රේරිතයෝයයි නම් තැබූසේක. උන්වහන්සේ එසේ කළේ ඔවුන් තමන් හා සමග සිටින පිණිසත්, සුභ අස්න දේශනා කිරීමට යවන පිණිසත්, යකුන් දුරු කිරීමේ බලය ඇතිව සිටින පිණිසත්ය. එසේ පත් කළ 12 දෙනා කවුරුද යත්? පේදුරුයයි උන්වහන්සේ නම් කළ සීමෝන්ද, ගර්ජනා පුත්‍රයෝ යන අර්ථය දෙන බෝවනර්ගස් යයි උන්වහන්සේ නම් කළ සෙබදීගේ පුත් ජාකෝබ් සහ ඔහුගේ සොහොයුරු ජොහන්ද, ඇන්ඩ්‍රු සහ පිලිප්ද, බර්තලමෙව් සහ මතෙව්ද, තෝමස් සහ අල්පෙවුස්ගේ පුත් ජාකෝබ්ද, තද්දෙවුස් සහ අන්තජාතිවාදී සීමෝන්ද, උන්වහන්සේව පාවා දුන් ජූදාස් ඉස්කාරියෝද්ද යන මොවුහුය. උන්වහන්සේ ගෙදර ගියසේක. ඔවුන්ට කෑම කන්නවත් අවකාශ නැතිවන තරමට සමූහයක් යලිත් රැස් වූහ. උන්වහන්සේගේ නෑදෑයෝ ඒ අසා උන්වහන්සේ අල්ලා ගැනීමට ගියහ. එසේ ගියේ
උන්වහන්සේ සීවිකල් වී සිටිති.
ඊ සමහරුන් කී බැවිනි. ජෙරුසලමෙන් ආ විනයධරයෝ
මොහුට බෙල්සෙබුල් ආවේශ වී ඇතැයි
ද
යක්ෂාධිපති බලෙන් ඔහු යකුන් දුරු කරති.
ඊද කීහ. එවිට උන්වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා උපමාවලින් කතා කරමින් මෙසේ වදාළසේක.
සාතන් දුරු කරන්න සාතන්ටම පුළුවන්ද? යම් රාජ්‍යයක් ඊටම විරෝධීව බේද වූහොත් ඒ රාජ්‍යයට පවතින්න නොහැකිය. යම් ගෙදරක් ඊටම විරෝධීව බේද වූහොත් ඒ ගෙදරට පැවැත්මක් නැත්තේමය. සාතන් තමාටම විරෝධීව නැගී බේද වූහොත් ඔහුට පැවැත්මක් නැත. ඒ අවසානය වේ. එහෙත් බලවතෙකු පළමුකට බැඳ දමා මිස ඔහුගේ ගෙටවැද බඩු කොල්ල කන්න කිසිවෙකුට නොහැකිය. ඔහුගේ ගේ කොල්ල කන්න හැකිවන්නේ එසේ කළොත් පමණකි. සැබවින්ම මම ඔබට කියමි, මිනිසුන්ගේ සෑම පාපයන්ද සියලු ආකාර දේව අපහාසයන්ද කමා කරනු ලබන්නේය. එහෙත් ශුද්ධාත්මයානන්ට අපහාස කරන කිසිවෙකුට කවර කලකවත් කමාවක් නැත්තේය. ඔහු සදාකාලික පාපයක් ගැන වරදකරුවෙකි.
මෙසේ වදාලේ
උන්වහන්සේට අසුද්ධාත්මයක් වැහි ඇත.
ඊ ඔවුන් පැවසූ බැවිනි. එවිට උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද අවුත් පිටත සිට උන්වහන්සේ කැඳවා පණිවිඩයක් යැවූහ. සමූහයක් උන්වහන්සේ අවට වාඩි වී උන්හ. ඔව්හු,
අන්න ඔබේ මෑණියෝත් සහෝදරයෝත් සහෝදරියෝත් පිටත සිට ඔබ සොයති.
ඊ උන්වහන්සේට කීහ. උන්වහන්සේ උත්තර දෙමින්,
මාගේ මෑණියෝත් මාගේ සහෝදරයෝත් කවුරුද?
එයා පෙන්වමින් තමන් පිරිවරා අවට වාඩි වී සිටියවුන් දෙස වටේට බලා,
මෙන්න මාගේ මෑණියෝ, මෙන්න මාගේ සහෝදරයෝ. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවරෙක් හෝ වෙත්වා ඔව්හු මාගේ සහෝදරයාත් මාගේ සහෝදරීත් මාගේ මෑණියෝත්ය.
ඊ වදාළ සේක. මාක් 4. නැවත උන්වහන්සේ මුහුද අද්දර උගන්වන්න පටන්ගත් සේක. එකල ඉතා මහත් ජනකායක් රැස් වූ බැවින් උන්වහන්සේ මුහුදේ ඔරුවකට නැගී වැඩහුන් සේක. මුළු සමූහයාද වෙරළ දිගේ සිටියෝය. උන්වහන්සේ උපමාවලින් ඔවුන්ට බොහෝ කාරණා ඉගැන්වූ සේක. සිය ඉගැන්වීමේදී උන්වහන්සේ ඔවුන්ට කතාකොට මෙසේ වදාළ සේක.
සවන් දෙන්න, වපුරන්නෙක් වපුරන්නට නික්මිනි. ඔහු වපුරන කල මෙසේ සිදුවිය. බීජ සමහරක් මගදිගේ වැටිනි. කුරුල්ලෝ අවුත් ඒවා අවුලා කෑවෝය. තව සමහරක් පස තුනී ගල්බිමේ වැටි පස ගැඹුරු නුවූ නිසා වහා පැලවිය. හිරු නැගුණු කල ඒවා දැවි මුල් නැති බැවින් වියලී ගියේය. අන් සමහරක් කටු පැල අතර වැටිනි. කටු පැල වැවි ඒවා යටපත් කළ බැවින් ඒවා පල නොදැරීය. තවත් සමහරක් සරුබිමේ වැටිනි. ඒවා පැලවි වැඩි පල දරමින් එකකින් 30 ගුණයක්ද එකකින් 60 ගුණයක්ද එකකින් 100 ගුණයක්ද බැගින් අස්වැන්න ඉපදවිය. සවන් ඇත්තෝ සවන් දෙත්වා.
උන්වහන්සේ තනියම සිටියේදී 12 දෙනා සමග උන්වහන්සේ පිරිවරා සිටි අය උපමාගෙන උන්වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළසේක.
දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ අභිරහස ඔබට දන්වා දී ඇත. එහෙත් පිටත සිටින අයට සියල්ලක්ම උපමා මගින් දන්වනු ලැබේ. එසේ වන්නේ දැක දැක නොදක්නා පිණිසත් අසාසා වටහා නොගන්නා පිණිසත්ය. මන්ද යම් හේයකින් එසේ වුවහොත් ඔවුන් දෙවියන් වහන්සේ වෙත හැරී කමාව ලබන්න පුළුවන් නිසාය.
තවද උන්වහන්සේ ඔවුන්ට කතාකොට මෙසේ වදාළසේක.
මේ උපමාව ඔබට වැටහෙන්නේ නැද්ද? එසේනම් කවර උපමාවක්වත් තේරුම් ගන්නෙ කෙසේද? වපුරන්නා වචනය වපුරයි. මග අසල වූවෝ යන්නෙන් අදහස් කරනුයේ වචනය වපුරනු ලැබූ කල එය ඇසූ වහාම සාතන්විත් සිතෙහි වපුරන ලද වචනය පැහැරගනු ලැබූ අය. ගල් බිමෙහි වැටුණු බීජයන්ෙන් අදහස් කරනුයේ වචනය ඇසූ කෙනෙහිම එය සතුටින් පිළිගන්න නමුත් තමන් සිත්හි කිඳා නොබසින බැවින් මඳ කලක් පැවත වචනය නිසා විපතක් හෝ පීඩාවක් හෝ පැමිණි කල වහාම පැකිලි වැටෙන අයය. සෙස්සෝ කටු අතරේ වැපුරූ බීජවලට සමානය. ඔවුන් වචනය ඇසූ නමුත් මේ ලෝකයේ කම්කටොළු හා වස්තු මායාවද අනිකුත් දේට තණ්හාවද ඔවුන් තුළට ඇතුළු වෙමින් වචනය හිර කරයි. ඔවුහුද පල නොදරති. සරු බිමෙහි වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ වචනය අසා එය පිළිගෙන තිස් ගුණයක්ද සැත ගුණයක්ද සිය ගුණයක්ද බැගින් පල දරන අයය.
තවදුරටත් උන්වහන්සේ කතා කරමින්
පහනක් ගෙනෙන්නේ බඳුනක් හෝ යහනක් හෝ යට තබන පිණිසද? පහන් රුක උඩ තැවීමට නොවේද? මන් දෙයත් හෙලි නොකරනු ලබන සැඟවුන දෙයක්වත් පල නොකරනු ලබන රහසක්වත් නැති හේිනි. සවන් නැත්තෝ සවන් දෙත්වා.
ඊ වදාළසේක. තවද උන්වහන්සේ ඔවුන් අමතා
ඔබ අසන දේ හොඳින් සිතට ගන්න. ඔබ මැන දෙන මිනුමෙන්ම ඔබටත් මැන දෙනු ලැබේ. වැඩියෙනුත් දෙනු ලැබේ. යමක් ඇති තැනැත්තාට වැඩියෙනුත් දෙනු ලැබේ. නැති තැනැත්තාගෙන් ඇති දෙයත් ගනු ලැබේ.
යයි වදාළසේක. තවද උන්වහන්සේ කතා කරමින්
දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳුය. මිනිසෙක් පොළොවෙහි බීජ වපුරයි. ඔහු රෑදාවල් දෙක්හි නිදා සිටියදීත් අවදිව සිටියදීත් ඔහු නොදන්නා අයුරින් බීජ පැලවී වැඩෙයි. පොළොව එහි ස්වභාවයෙන්ම පල හටගන්වයි. පළමුව දළුවද දෙවනුව කරලද ඉන් පසු කරල පුරා ධාන්‍යද හටගනී. ගොයම පැසුණු කල අස්වැන්න කාලයේ පැමිණියෙන් ඔහු වහාම දෑකැත්ත යොදන්නේය.
ඊ වදාළසේක. තවද උන්වහන්සේ මෙසේ වදාළසේක.
මම දෙවියන් වහන්සේගේ රාජ්‍යය කුමකට සමාන කරම්ද? නැතහොත් කවර උපමාවකින් එය පහදා දෙම්ද? එය අබ ඇටයකට සමානය. එය පොළොවේ වපුරන කල මිහිපිට සියලු බීජවලට වඩා කුඩා වූවත් වපුලායින් පසුව වැඩි සියලුම පැලෑටිවලට වඩා ලොකු වේ. එහි සෙවනෙහි අහසේ කුරුල්ලන්ට ලඟින් හැකිවන තරම් විශාල අතු එහි විහිදුවන්නේය.
උන්වහන්සේ මෙවැනි උපමා රැසක් මගින් අසන්නන්ට තේරුම් ගත හැකි පමණට දහම් දෙසූසේක. උපමාවක් නැතිව උන්වහන්සේ ඔවුන්ට කිසිත් නොවදාළසේක. එහෙත් උන්වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට පෞද්ගලික ලෙස සියල්ල පහදා දුන්සේක. එදා සවස් වූ කල
අපි එගොඩ යමු.
ඊ උන්වහන්සේ ශ්‍රාවකයන්ට වදාළසේක. ඔවුහු සමූහයා පිටත් කර යවා උන්වහන්සේ ඔරුවේ හුන් ලෙසම තමන් සමග ගෙන ගියෝය. ඒ සමග තවත් ඔරු තිබිනි. එවිට චණ්ඩමාරුතයක් හමා ඔරුව පිරී යන තරමට එයට රැළ ගැසීය. උන්වහන්සේ ඔරුවේ අවරයෙහි මෙත්තය මත නිදාහුන් සේක. ඔවුහු උන්වහන්සේ පුබුදවා,
ගුරු දෙවියනි, අප විනාශ වන්න ළඟය. ඔබට කිසි ගණනක් නැද්ද?
ඊ ඇසූහ. උන්වහන්සේ අවදිව සුළඟට තර්ජනය කොට
නිශ්ශබ්ද වේව, නිශ්චල වේව.
ඊ මුහුදට අන කළසේක. සුළඟ නැවතිනි. මහා නිශ්චලයක් විය. උන්වහන්සේද
ඔබ ඔය තරම් බියවන්නේ මන්ද? තවම ඔබට ඇදහිල්ල නැද්ද?
ඊ ඇසුසේක. ඔහු මහත් භීතියකින් ඇලලි.
මේ කවරෙක්ද? සුළඟ සහ මුහුද පවා උන්වහන්සේට කීකරු වන්නේය.
ඊ එකිනෙකාට කීහ. මාක් 5. ඔහු මුහුදින් එතෙර ගෙරසීනයන්ගේ රටට පැමිණියහ. උන්වහන්සේ ඔරුවෙන් බැස ආ කෙනෙහිම අශුද්ධාත්මයක් ආවේශ වූවෙක් සොහොන් ගුහා අතරින් නික්ම එනු උන්වහන්සේට හමු විය. ඔහු වාසය කෙලේ සොහොන් ගුහාවලය. කිසිවෙකුට ඔහු කිසිසේ දමනය කළ නොහැකි විය. යදමකින්වත් එය කළ නොහැකි විය. බොහෝ වර විලංගුවලින්ද යදම්වලින්ද බඳිනු ලැබූ නමුත් ඔහු යදම් කැබලිකොට කඩා විලංගු සුණු විසුණු කොට දැමීය. ඔහු මැඩලීමට තරම් ශක්තිය කිසිවෙකුට නොවීය. ඔහු දිවාරෑ දෙක්කීම කෑකෝ ගසමින්ද ගල්වලින් කපාගනිමින්ද සොහොන් ගුහා අතරත් කඳු බෑවුම්වලත් සිටියේය. ඔහු ජේසුස් වහන්සේ වඩිනු දුරතියා දැක දිව අවුත් පසඟ පිහිටුවා වැඳ මහා හඬින් මොරගා,
පරමෝත්තම දෙවියන්ගේ පුත්‍ර වූ ජේසුස් වහන්ස, ඔබත් මාත් අතර මොන ගනුදෙනුවක්ද? මට වද නොදෙන මෙන් දෙවියන්ගේ නාමෙන් අයදිමි.
ඊ කීය. එසේ කීවේ,
අශුද්ධාත්මය, මේ මිනිසාගෙන් දුරුවෙව.
ඊ උන්වහන්සේ ඔහුට කී බැවිනි,
නුඹේ නම කුමක්ද?
ඊ උන්වහන්සේ ඔහුගෙන් ඇසූසේක,
මගේ නම සේනාය, අපි සේනාංකයක් වම්හ.
ඊ ඔහු කීය, තමන් රටෙන් පිට නොකරන ලෙස ඔහු උන්වහන්සේගෙන් උදක්ම අයද සිටියේය. එතැන කන්දාද්දර මහත් ඌරු රැලක් ගොදුරුකමින් සිටියෝය. අශුද්ධාත්මයෝද,
ඌරන්ට වැහෙන පිණිස අප උන් මැදට යැව්ව මැනව.
ඊ අයද සිටියහ. උන්වහන්සේ අවසර දුන්සේක. අශුද්ධාත්මයෝ නික්මාවුත් ඌරන්ට වැහුණෝය. 2000ක් පමණ වූ ඒ ඌරු රැළ ප්‍රපාතයෙන් පහත මුහුදට වේගයෙන් දිවගොස් මුහුදේ ගිලී මලෝය. ඌරු ගොව්වෝ පලාගොස් නුවරද ගම්මානේද එපවත් පතල කළෝය. එවිට සිදූදේ කුමක් දැයි බලන පිණිස මිනිස්සු නික්ම ආහ. ඔවුහු ජේසුස් වහන්සේ වෙත පැමිණ අශුද්ධාත්මා වේශ වූ මිනිසා, එනම් යක්ෂ සේනාංකයේ වැහි සිටි මිනිසා, දැන් වස්ත්‍ර හැඳ හොඳ සිහි කල්පනාවෙන් හිඳිනු දැක භීතියට පත් වූහ. එය සියසින් දුටු අය අශුද්ධාත්මා වේශ වූ මිනිසයාට සිදු වූ දෙයද ඌරන් පිළිබඳ සිද්ධියද ඔවුන්ට කියා දුන්හ. ඔවුහුද සිය දේශ සීමාවලින් පිටවී යනමෙන් උන්වහන්සේගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියෝය. උන්වහන්සේ ඔරුවට නගිද්දී අශුද්ධාත්මා වේශව සිටි මිනිසා තමාටත් උන්වහන්සේ සමග යාමට අවසර දෙන මෙන් ආයාචනා කෙලේය. උන්වහන්සේ ඊට අවසර නොදුන්සේක.
එහෙත් ඔබ ගෙදර නෑ මිතුරන් වෙත ගොස් ස්වාමින් වහන්සේ ඔබට කොතරම් මහත් දේ කළසේක්ද, කොතරම් අනුකම්පාව පෙන්වූසේක්ද කියා ඔවුන්ට දන්වන්න.
ඊ වදාළසේක. ඔහු නික්ම ගොස් ජේසුස් වහන්සේ තමාට කොතරම් මහත් දේ කළසේක්දැයි දෙකපොලිසෙහි ප්‍රසිද්ධ කරන්න වුනි. සියල්ලෝම විශ්මිත වූහ. ජේසුස් වහන්සේ යලිත් ඔරුවෙන් එතර වූ කල මහා ජනකායක් උන්වහන්සේ වෙත රැසූහ. උන්වහන්සේද මුහුදු වෙරළෙහි වැඩ සිටිසේක. එකල ධර්මශාලා ප්‍රධානීන් අතුරෙන් යායිරස් නැමැත්තෙක් අවුත් උන්වහන්සේ දැක පාමුල වැටි.
මගේ පුංචි දුව මරණාසන්නව සිටි සුවලබත් ජීවත් වන පිණිස ඔබ අවුත් ඇපිට අත තැබුව මැනව.
ඊ උන්වහන්සේට ආයාචනා කෙලේය. උන්වහන්සේ ඔහු සමග වැඩියසේක. මහත් සමූහයක් උන්වහන්සේ තෙරපමින් උන්වහන්සේ පිරිවරා ගියහ. 12 වසරක්ම මහලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක් එහි වූවාය. ඇ බොහෝ වෙදුන් අතින් අපමණ දුක් විඳ තමා සතු සියල්ල වියදම් කොටත් කිසි ගුණයක් නොලැබුවාය. එපමණක් නොව ඇගේ තත්ත්වය අනුක්‍රමයෙන් වඩ වඩාත් උග්‍ර විය. ඇ ජේසුස් වහන්සේ ගැන අසා සමූහයා අතර පිටුපසින් ඇවිත් උන්වහන්සේගේ වස්ත්‍රයට අත තැබුවාය. උන්වහන්සේගේ වස්ත්‍රවලට පමණවත් අත තැබුවොත් තමාට සුවය ලැබෙනු ඇතැයි ඈ සිතුවාය. එකෙනෙහිම ලේ ධාරාව නැවති ඒ පීඩාවෙන් ඈට සුවය ලැබුණු බව ඇගේම ඇඟට දැනිනි. එවෙලේම ජේසුස් වහන්සේ තමන් කෙරෙන් අනුහස නික්ම ගිය බව දැන සමූහයා මැද හැරි
මාගේ වස්ත්‍රවලට අත තැබුවේ කවරෙක්ද?
ඊ ඇසූසේක. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ උත්තර දෙමින්
සමූහයා ඔබට තෙරපි තෙරපි සිටිනු දැක දැකත් මට අත ගැසුවේ කවරෙක්ද කියා අසනසේක්ද?
ඊ කීහ. ඒ දේ කෙලේ කවරෙක්දැයි සොයනුවස් උන්වහන්සේ අවට බැලූසේක. එහෙත් ස්ත්‍රීය සිදු දේ දැක බිය වී වෙවුල වෙවුලා අවුත් උන්වහන්සේ ඉදිරිෙහි වැඳ වැටි මුළු ඇත්ත උන්වහන්සේට කීවාය. උන්වහන්සේ කතා කරමින්
දියණියනි, ඔබේ ශ්‍රද්ධාව ඔබ සුවපත් කෙලේය. ශාන්ත සිතින් යන්න, ඔබේ පීඩාවෙන් මිදී වසන්න.
ඊ ඈට වදාළසේක. උන්වහන්සේ මෙවදන් පවසත්ම ධර්මශාලා නායකයාගේ ගෙදරින් සමහරු අවුත්
ඔබේ දුවමලාය, ඉතින් ගුරු දේවයන් තවත් වේසන්නේ කුමටද?
ඊ කීහ. එහෙත් ජේසුස් වහන්සේ ඒ කීම නොසලකා ධර්මශාලා නායකයාට කතාකොට
බිය නොවන්න, ශ්‍රද්ධාව ඇතිව සිටින්න.
ඊ වදාළසේක. උන්වහන්සේ පේදුරුද ජාකෝබ්ද ජාකෝබ්ගේ සහෝදර වූ ජොහාන්ද හැර අන් කිසිවෙකුට තමන් සමග එන්න ඉඩ නොදුන්සේක. ඔව්හු ධර්මශාලා නායකයාගේ නිවෙසට පැමිණියෝය. එවිට උන්වහන්සේ කලබලයක්ද විලාපහා ලතෝනි නගන්නන්ද දැක ගෙට පිවිස
ඔබ කලබලවන්නේ විලාප කියන්නේත් මන්ද? දැරිය මැරී නැත ඇ නිදන්නේය.
ඊ ඔවුන්ට වදාළසේක. එවිට ඔහු උන්වහන්සේට සරදම් කළහ. එහෙත් උන්වහන්සේ සියල්ලන් බැහැරකොට දරුවාගේ පියාද මවද තමන් සමග සිටියවුන්ද කැඳවාගෙන දරුවා හුන් තැනට ගොස් ඇය අතින් අල්ලා
තලිතා කුමි
ඊ ඇට වදාළසේක. එහි අර්ථය
දැරිය මම ඔබට කියමි, නැගිටින්න
යනුය. 12 හැවිරිදි ඒ දැරිය එකෙනෙහිම නැගිට ඇවිද්දාය. ඔව්හුද ඉමහත් විශ්මයකින් භ්‍රාන්ත වූහ. මෙය කිසිවෙකුට නොදන්වන ලෙස ඔවුන්ට තදින් අනදී උන්වහන්සේ ඇට කෑමට යමක් දෙන්න නියම කළසේක. මාක් 6. උන්වහන්සේ එතැනින් නික්ම සිය රටට පැමිණිසේක. ශ්‍රාවකයෝද උන්වහන්සේ පිරිවරා ගියහ. එය සබද්දින වූයෙන් උන්වහන්සේ ධර්මශාලාවෙහි උගන්වන්න පටන් ගත්සේක. උන්වහන්සේට සවන් දුන් සමූහයා විශ්මිතව
මෝට මේ දේවල් පාලෝයේ කොහෙන්ද? මෝට දී තිබෙන මේ ප්‍රඥාව කිමෙක්ද? මෝ අතින් කරුණු ලබන හාස්කම් කවරේද?
මොහු අඩුවා නොවේද? මරියගේ පුතා නොවේද? ජාකොබ්, ජෝසෙප්, ජූදස් හා සීමොන් යන අයගේ සහෝදරයා නොවේද? මොහුගේ සහෝදරයනුත් අප අතර සිටිනවා නොවේද?
කියා ඔහු උන්වහන්සේ ප්‍රතික්ෂේප කළහ. ජේසුස් වහන්සේ කතා කරමින්,
දිවැසිවරයෙකුට ගරු බුහුමන් නැත්තේ සිය ගමේදීත් නෑදෑයන් අතරදීත් තම ගෙදරදීත් පමණකැ.
ඊ වදාළ සේක. එහිදී රෝගීන් ස්වල්ප දෙනෙකු පිට අත්තබා සුව කිරීම හැර අන් කිසි හාස්කමක් කරන්න උන්වහන්සේට නොහැකි විය. ඔවුන්ගේ අවිශ්වාසය ගැන උන්වහන්සේ මවිත වූ සේක. උන්වහන්සේ අනුශාසනා කරමින් අවටගම්වල සැරිසැරූ සේක. එකල උන්වහන්සේ 12 දෙනා තමන් වෙත කැඳවා ඔවුන් දෙදෙනා බැගින් පිටත් කර යවූ සේක. අශුද්ධාත්මයන් කෙරෙහි ඔවුන්ට බලයද දුන් සේක. ගමනට සැර යටියක් හැර රොටිවත් මල්ලක්වත් පසුම්බිවල මුදල්වත් යන කිසිවක් නොගෙන වහන් පයලා කමිස දෙකක් නොගෙන යන ලෙස ඔවුන්ට අණ කළසේක. තවද උන්වහන්සේ ඔවුන්ට කතාකොට,
ඔබ යම්කිසි නිවසකට පිවිසි කල එතැනින් පිටවී යනතෙක් එහිම නවතින්න. යම් තැනකදී ඔවුන් ඔබ පිළිගන්නේවත් ඔබේ වචන අසන්නේවත් නැත්නම් එතැනින් පිටවී යන කල ඔවුන්ට විරුද්ධව සාක්ෂියක් වන පිණිස ඔබේ පාදවල තිබෙන දූලි ගසා දමන්න.
ඊ වදාළ සේක. එලෙස ඔවුහු පිටත්ව ගොස් සෙනග මනස්ථාපනය විය යුතුයයි දේශනා කළහ. තවද ඔවුහු බොහෝ යක්ෂයන් දුරුකොට බොහෝ රෝගීන්ද තෙලින් ආලේපකොට සුවපත් කළහ. එකල ජේසුස් වහන්සේගේ කීර්තිරාවය පතල වී ගිය බැවින් හෙරෝද් රජුට එපවත් සැලවිය. සමහරු
ස්නාවක ජොහන් මළවුන් කෙරෙන් උත්හාන වී ඇත. මේ බල මහිම ඔහු තුළ ක්‍රියා කරන්නේ ඒ නිසාය.
ඊ කීහ. එහෙත් සමහරු,
මොහු එලියාය.
ඊ කීහ. අන් සමහරු,
මොහු පෙර සිටි දිවැසිවරයන් වැනි දිවැසිවරයෙකේ.
ඊ කීහ. එහෙත් හෙරෝද් ඒ ඇසූ කල,
මේ මා විසින් හිසගසා දම්මන ලද ජොහන්ය, මොහු මළවුන්ගෙන් නැගිට සිටී
යයි කීය. හෙරෝද් සිය සොහොයුරා වන පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් සරණ පාවාගත් බැවින් ඇය නිසා මිනිසුන් යවා ජොහාන් අල්ලා බැඳ හිර අඩස්සි කළේය.
ඔබේ සහෝදරයාගේ භාර්යාව තබා ගැනීම ඔබට යුතු නැත.
ඊ ජොහාන් හෙරෝද්ට කී බැවින් හෙරෝදියස් ඔහු කෙරේ වෛර බැඳ ඔහු මරවන්නට අදහස් කරගෙන සිටියාය. එහෙත් එය කළ නොහැකි විය. මන්ද ජොහාන් සද්ගුණවත් දැහැමි මිනිසෙකු බව හෙරෝද් දැන ඔහුට බියව ඔහු ආරක්ෂා කළ හේයිනි. තවද ඔහුගේ බස් අසා හෙරෝද් බොහෝ වියවුල් වුවද සන්තෝෂයෙන් ඔහුට කන් දුන්නේය. සුදුසු අවස්ථාවක් පැමිණියෙන් හෙරෝද් සිය ජන්මෝත්සව දින තමාගේ උසස් නිලධාරීන්ටද ප්‍රධාන සේනාධිපතීන්ටද ගලීලයේ ප්‍රභූවරයන්ටද මංගල භෝජනයක් පිළියෙල කෙළේය. එවිට හෙරෝදියස්ගේ දුව එහි පිවිස රඟපා හෙරෝද්ගේ සහ ඔහු සමග බොහෝජන සංග්‍රහයට පැමිණ සිටි අමුත්තන්ගේ නෙත් සිත් පිනවූවාය. එකල රජතුමා තරුණියට කතාකොට,
ඔබ කැමති ඕනෑම දෙයක් මාගෙන් ඉල්ලන්න, එය ඔබට දෙමි.
ඊ කීය. තවද
ඉල්ලන ඕනෑම දෙයක් මාගේ රාජ්‍යයෙන් අදක්කුවත් ඔබට දෙමි.
ඊ ඔහු ඇයට දිවුරුම් දුන්නේය. ඈ පිටතට ගොස්,
මම කුමක් ඉල්ලම්ද?
ඊ ඇගේ මවගෙන් ඇසුවාය,
ස්නාවක යොහන්ගේ හිස.
යයි ඈ කීවාය. එවිට තරුණිය වහාම රජු වෙත පැමිණ,
ඔබ ස්නාවක යොහන්ගේ හිස තැටිය කළා, දැන් මට දෙනු මැනව.
ඊ කීවාය. රජතුමා අතිශයින් ශෝක විය. එහෙත් ඔහුගේ දිවුරුම නිසාද අමුත්තන් නිසාද ඈට දුන් පොරොන්දුව කඩ කරන්න අකමැති විය. එකිනෙහිම රජතුමා මුරසබලකු යවමින් ජොහන්ගේ හිසගෙනෙන්න අනකලේය. ඔහුද ගොස් හිරගෙහිදී ජොහන්ගේ හිස ගසා දමා එය තැටියකලා ගෙනවුත් තරුණියට දුන්නේය. තරුණියද එය මවට දුන්නාය. ජොහන්ගේ ගෝලයෝ ඒ ගැන අසා අවුත් ඔහුගේ මූර්ත දේහය ගෙන ගොස් සොහොන්ගේයක තැන්පත් කළහ. ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙත රැස්ව තමන් කළ සියල්ලද ඉගැන් වූ සියල්ලද උන්වහන්සේට සැල කළහ. එවිට උන්වහන්සේ කතා කරමින්,
ඔබ පමණක් වෙන්ව හුදකලා තැනකට අවුත් මඳ වේලාවක් විවේක ගන්න.
ඊ ඔවුන්ට වදාළසේක. එසේ කීවේ ඔවුන්ට කෑම කන්නවත් අවකාශයක් නැති තරමට යන එන අය බොහෝ වූ බැවිනි. එවිට ඔවුහු පමණක් ඔරුවෙන් හුදකලා තැනකට ගියෝය. බොහෝ දිනක් ඔවුන් යනවා දැක ඔවුහු කවරහූදැයි හැඳින සියලු නුවරවලින් එක් වී ගොඩින් දිව අවුත් ඔවුන්ට පෙර එහි පැමිණියහ. උන්වහන්සේ ගොඩට ආ කල මහ පිරිසක් දැක එඬේරෙකු නැති බැටළුවන් වැනි වූ ඔවුන්ට අනුකම්පා කොට ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන් ගත් සේක. දවස ගෙවී යත්ම ශ්‍රාවකයෝ උන්වහන්සේ වෙත අවුත්
මෙය පාළු තැනකි, දැන් රෑ බෝ වී ඇත. එබැවින් අවට ගම් නියම් ගම් වලට ගොස් තමන්ට කෑමට යමක් මිලයට ගන්න පිණිස මොවුන් යන්න හැරිය මැනවෑ.
ඊ කීහ. එහෙත් උන්වහන්සේ උත්තර දෙමින්,
ඔබම ඔවුන්ට කෑමට යමක් දෙන්න.
ඊ වදාළ සේක. එවිට ඔවුහු පිළිතුරු දෙමින්,
අප ගොස් රිදීකාසි 200යක රොටි මිල දීගෙන ඔවුන්ට කෑමට දෙන්නද?
ඊ උන්වහන්සේගෙන් ඇසූහ,
ඔබ ළඟ රොටි කීයක් තිබේද කියා ගොස් බලන්න.
ඊ උන්වහන්සේ ඔවුන්ට වදාළ සේක. ඔවුහු සොයා බලා අවුත්
රොටි පහක් හා මසුන් දෙදෙනෙක.
ඊ කීහ. උන්වහන්සේ ඔවුන් සියල්ලන් කාණ්ඩ වශයෙන් නිල් තන බිම පිට හිඳුවන්න ශ්‍රාවකයන්ට අණ කළ සේක. ඔවුහු සියය සියය හා පනස පනස බැගින් පේලි වශයෙන් හිඳගත්හ. උන්වහන්සේ රොටි පහත් මසුන් දෙදෙනාත් ගෙන ස්වර්ගයේ දෙස බලා ආශිර්වාදය පවසා රොටි කඩා ඔවුන් ඉදිරියෙහි තබන්න ශ්‍රාවකයන්ට දී මසුන් දෙදෙනාත් ඒ සැමට බෙදා දුන් සේක. සෑම දෙනම කා තෘප්තියට පැමිණියහ. ඉතිරි රොටි කැබලිවලින්ද මසුන්ගෙන්ද කූඩා දොළසක් පිරෙන තරම් රැස් කරගත්හ. රොටි කෑ පුරුෂයෝ 5000ක් වූහ. එකිනෙහිම උන්වහන්සේ සමූහයා විසුරුවා හැරිය සේක. සිය ශ්‍රාවකයන්ටද ඔරුවට නැගී තමන්ට පෙරටුව බෙත්සයිදාව බලා එගොඩට යන්න අනදුන් සේක. උන්වහන්සේ ඔවුන්ගෙන් වෙන් වූ පසු යාඥා කරනුවස් කන්දට නැගුණු සේක. සවස් වූ කල ඔරුව මුහුද මැද විය. උන්වහන්සේ තනිව ගොඩ සිටි සේක. සුළඟ ඔවුන්ට විරුද්ධව හැමූ බැවින් ඔවුන් ඔරු පැදීමෙන් වෙහෙසුණු දුටු උන්වහන්සේ රෑ 4 වෙනි යාමයේ පමණේදී මුහුද පිට ඇවිදිමින් ඔවුන් වෙත අවුත් ඔවුන් පසුකර යන්න තැත් කළ සේක. ඔවුහු උන්වහන්සේ මුහුද පිට ඇවිදිනු දැක
අවතාරක
ඊ සිතා බියෙන් මොර ගැසූහ. සියල්ලෝම උන්වහන්සේ දැක බිය වූහ. එහෙත් උන්වහන්සේ එකෙනෙහිම,
ධෛර්යය ගන්න, ඒ මමය, බිය නොවන්න
ඊ ඔවුන්ට කියා ඔවුන් සිටි ඔරුවට නැගුණු සේක. සුළඟ නැවතිනි ඔහු විස්මයෙන් විස්මයට පත් වූහ. ඔවුන්ගේ මනස අඳුරු වී තිබිනි. මක් නිසාද රොටි පිළිබඳ සිද්ධිය ඔවුන්ට අවබෝධ නොවූ බැවිනි.
ඔහු එගොඩ වී ගෙන්න සෙරෙත් රටට පැමිණ ඔරුව වෙරලෙහි බැන්දෝය. ඔවුන් ඔරුවෙන් නික්මුණු කෙනෙහිම ජනයා උන්වහන්සේ හැඳින ගත්ත. ඔවුහු ඒ අවට රටපුරා දිවගොස් උන්වහන්සේ යම් තැනකට ආබව පතලවීද එතැනට රෝගීන් යහන් පිටින් උසුලා ගෙනෙන්න පටන් ගත්හ. උන්වහන්සේ යම් කිසි ගම්මානයකට හෝ ගොවි පොලකට හෝ නුවරකට හෝ ඇතුළු වූ සේක්ද එහි ඔවුහු රෝගීන් කඩපිල්වල තබා ඔවුන්ට උන්වහන්සේගේ සලුවේ දාවල්ල පමණවත් ස්පර්ශ කරන්න ඉඩ දෙන ලෙස ඉල්ලූහ. එසේ ස්පර්ශ කළ හැම දෙනාටම සුවය ලැබිණි. මාක් 7. තවද ජෙරුසලමෙන් පරිසවරු ඇතැම් විනයධරයන් හා සමග උන්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරුන් අපවිත්‍ර අත්වලින් එනම් වත් පිළිවෙත් අනුව අත් නොසෝදා කෑම කනවා දුටුවෝය. පරිසිවරුත් සියලු ජුදෙව්වරු පරම්පරාගත සම්ප්‍රදායන් පිළිපදින බැවින් වත් පිළිවෙත් අනුව අත් සෝදාගෙන මිස කෑම නොකන්නෝය. වෙළඳ පොලේ සිට ආවිට දෝවනය නිමවා මිස ඔවුහු කෑමට නොඇති. ඔවුන් පිළිපැදීමට බැඳී සිටින තවත් බොහෝ සම්ප්‍රදායන් ඇත. එනම් පිඟන්, කලගෙඩි සහ ලෝකඩ හැලිවලන් සේදීමය. පරිසිවරුද විනයධරයෝද උන්වහන්සේ අමතා
ඔබේ ශ්‍රාවකයන් පරම්පරාගත සම්ප්‍රදාය අනුව නොහැසිර වත් පිළිවෙත් අනුව අත් නොසෝදා කෑම කන්නේ මන්ද?
ඊ ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්
කෛරාටිගේනි, ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති ලෙස ඔබ ගැන යෙසායා කී මේ දිවස් වැකිය මැනවින් ඔබට ගැළපේ. මුවින් මේ සෙනඟ මට ගරු කරති, සිතින්නම් මගෙන් දුරුව සිටිති. මිනිස් ඔවා දෙව් දහම් ලෙස උගන්වා නිසරු ලෙස මා නමදිති. ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව ඉවතලා මනුෂ්‍යයන්ගේ සම්ප්‍රදායන් පිළිපදින්නොහුය.
ඊ වදාළ සේක. උන්වහන්සේ තවදුරටත් කතා කරමින් මෙසේ වදාළ සේක.
ඔබේ සම්ප්‍රදායයන් පිළිපදින පිණිස ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව ප්‍රතික්ෂේප කිරීමට හරි දක්ෂයෝය. මක් නිසාද ඔබේ පියාටද මවටද ගෞරව කරන්නේයිද, පියාට හෝ මවට නිග්‍රහ කරන්නා මරණ දඬුවම ලැබිය යුතුයයිද මෝසෙස් පවසා ඇත. එහෙත් යමෙකු තම පියාට හෝ මවට හෝ කතාකොට මා විසින් ඔබේ ප්‍රයෝජනය සඳහා වෙන් කරන ලද කොයි දෙයක්වත් දේව පඬුරකැයි කී පසු එතැන් සිට පියාටවත් මවටවත් කිසි උපකාරයක් කිරීමට ඔහුට ඉඩ නොදිය යුතුයයි ඔබ කියන්නොහුය. මෙසේ කීමෙන් ඔබ අතර පැවතෙන ඔබේම සම්ප්‍රදායයන් ඔබ දෙවියන් වහන්සේගේ වචන අවලංගු කරන්නොහුය. එවැනි තවත් දේ ඔබ කරන්නොහුය.
ඊ වදාළ සේක. උන්වහන්සේ යලිත් සමූහයා තමන් වෙතට කැඳවා
ඔබ හැම මට සවන් දී තේරුම් ගන්න. පිටතින් මිනිසා තුළට පිවිස ඔහු කෙලෙසිය හැකි කිසි දෙයක් නැත. මිනිසා තුලින් නික්මෙන දෙයින් ඔහු කෙලසනු ලබයි. සවන් ඇත්තෝ සවන් දෙත්වා.
ඊ කීසේක. උන්වහන්සේ සමූහයා කෙරෙන් වෙන්ව ගෙට පිවිසි කල ශ්‍රාවකයෝ ඒ උපමාව ගැන උන්වහන්සේගෙන් විචාලහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්
ඔබත් වෙන අය සේම අවබෝධයක් නැතිව සිටින්නහුද? පිටතින් මිනිසා තුළට පිවිසෙන කවර දෙයක්වත් ඔහුගේ උදරයට මිස හෘදයට ඇතුළු නොවී පහව යන බැවින් ඔහු කෙලෙසන්නට අපොහොසත් බව ඔබට තේරෙන්නේ නැද්ද?
ඊ ඇසුසේක. මෙසේ කීමෙන් උන්වහන්සේ සියලු ආහාර වර්ග පවිත්‍ර බව ප්‍රකාශ කළසේක. තවදුරටත් උන්වහන්සේ කතා කරමින්
එහෙත් මිනිසා කෙලෙසනු ලබන්නේ ඔහු තුලින් නිකුත් වන දෙයින්මය. ඇතුළතින් එනම් මිනිස් හදවතින් නපුරු චේතනා, කාමරාග, සොරකම්, මිනිමැරුම්, සල්ලාලකම්, තණ්හා, දුෂ්ටකම්, වංචා, හිරියොතප් නැති බව, ඊර්ෂ්‍යාව, අපහාසය, අහංකාරය සහ මෝහය නික්මෙයි. මෙකී සියලු නපුරු දේ ඇතුළතින් නික්ම ඒවායින් මිනිසා කෙලෙසනු ලැබේය.
ඊ වදාළ සේක. උන්වහන්සේ එතැනින් නික්ම තීර් පෙදෙස් බලා පිටත්ත ගොස් ගෙයකට ඇතුළු වූ සේක. කිසිවෙකු ඒ බව දැනගන්නවාට අකමැති වූ නමුත් සැඟවී සිටීමට උන්වහන්සේට නොහැකි විය. එකෙනෙහිම අශුද්ධාත්මයක් ආවේශ වූ කුඩා දුවක ඇති ස්ත්‍රීයක් උන්වහන්සේ ගැන අසා අවුත් උන්වහන්සේගේ පාමුල වැටුණාය. ඈ සිරියාවේ පිනීසිය නම් පෙදෙස්සී උපන් ග්‍රීක් ජාතික ස්ත්‍රීයකි. ඇගේ දුවගෙන් යක්ෂයා දුරු කරන ලෙස ඈ උන්වහන්සේගෙන් අයද සිටියාය. උන්වහන්සේ ඈට උත්තර දෙමින්,
පළමු කොට දරුවෝ තෘප්තියට පැමිණෙත්වා. දරුවන්ගේ කෑමගෙන බල්ලන්ට දැමීම හරි නැත.
ඊ වදාළ සේක. එහෙත් ඈ උත්තර දෙමින්,
එසේය ස්වාමිනි, මේසේ යට සිටින බල්ලෝවද දරුවන්ගේ කෑමෙන් වැටෙන කැබලි අවුලා කති.
ඊ උන්වහන්සේට කීවාය. උන්වහන්සේද කතා කරමින්,
මේ පිළිතුර නිසා ප්‍රීතියෙන් යන්න. යක්ෂයා ඔබේ දුවගෙන් දුරුව ගියේය.
ඊ ඈට වදාළ සේක. ඈ ගෙදර ගිය කල ඇගේ දුව ඇඳේ හාන්සි වී සිටින බවත් යක්ෂයා දුරු වූ බවත් දුටුවාය. යලිත් උන්වහන්සේ තීර් පෙදෙසින් පිටත්ව සිදෝනය මැදින් ගොස් දෙක පොලිස පෙදෙස පසුකොට ගලීල මුහුද ළඟට පැමිණි සේක. එකල සෙනග වික්කල් බිහිරෙකු උන්වහන්සේ වෙත ගෙනවුත් ඔහු පිට අත තබන ලෙස උන්වහන්සේගෙන් උදක්ම ඉල්ලූහ. උන්වහන්සේ ඔහු සමූහයා කෙරෙන් වෙන්කොට ඉවතට ගෙන ගොස් ඔහුගේ කන්වල උන්වහන්සේගේ ඇඟිලි බහා තමන් කෙළවලින් ඔහුගේ දිව ස්පර්ශ කළ සේක. ඉන් පසු ස්වර්ගයේ දෙස බලා සුසුම්ලා
එප්පාතා
ඊ ඔහුට වදාළ සේක. එහි අර්ථය ඇරේවා යනුයි. එවිට ඔහුගේ කන් ඇරි දිවේ බැඳුම ලිහි ඔහු පැහැදිලි ලෙස කතා කෙලේය. ඒ බව කිසිවෙකුට නොකියන්න උන්වහන්සේ ඔවුන්ට අනදුන් සේක. එහෙත් උන්වහන්සේ එය යම් පමණ තහනම් කළ සේක්ද ඔවුහු එපමණටත් වඩා එය පතල කළහ. එය ඇසුවෝ අතිශයින් මවිතව,
උන්වහන්සේ හැමදේම යස ලෙස කරන සේක. බිහිරන්ට ඇසීමද ගොළුවන්ට බිනීමද පවා සලසා දෙන සේකැ.
ඊ කීහ. මාක් 8. ඒ දවස්වලදී නැවත මහත් සමූහයක් රැස් වූයෙන් ඔවුන්ට කෑමට කිසිවක් නොතිබුණු නිසා උන්වහන්සේ සිය ශ්‍රාවකයන් කැඳවා,
මේ සමූහයා ගැන මට ඉතා කනගාටුය. ඔහු දැනට 3 දිනක් මා සමග සිටිති. කෑමට කිසිවක් ඔවුන්ට නැත. කුසගින්නෙන් ගෙදර යන්න හැරියොත් ඔවුන් මගදී ක්ලාන්ත වනු ඇත. ඔවුන්ගෙන් සමහරෙක් දුර සිට ඇවිත් සිටිති.
ඊ වදාළ සේක. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ උත්තර දෙමින්,
මෙවැනි පාළු කරයක බොවුන්ට කොහෙන් කෑම සපයා දෙන්නද?
ඊ උන්වහන්සේගෙන් ඇසුවෝය,
ඔබ ළඟ රොටි කීයක් තිබේද?
ඊ උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක,
7ක්
යයි ඔවුහු කීහ. එවිට උන්වහන්සේ සමූහයාට බිම ඉඳගන්න අනදී රොටි 7 ගෙන තුතිපුදා කඩා ඒවා ඔවුන් ඉදිරියේ තබන පිණිස ශ්‍රාවකයන්ට දුන් සේක. ඔවුහු එය සමූහයා ඉදිරියේ තැබූහ. ඔවුන් ළඟ කුඩා මසුන් ස්වල්පයක්ද විය. උන්වහන්සේ ආශිර්වාදය පවසා ඒද ඔවුන් ඉදිරියේ තබන්ඩ අන කළ සේක. ඔවුහුද කා තෘප්තියට පැමිණියාහ. ඉතිරි වූ කැබලි එක්කොට කූඩා 7ක් පුරවා ගත්හ. එහි සෙනග 4000ක් පමණ වූහ. උන්වහන්සේ ඔවුන් යන්න හැරිය සේක. එකෙනෙහිම උන්වහන්සේ සිය ශ්‍රාවකයන් සමග ඔරුවකට නැගී දල්මනූතා පළාතට වැඩිය සේක. එකල පරිසුවරු අවුත් උන්වහන්සේ වචනයකින් අල්ලා ගන්න පිණිස ස්වර්ගයෙන් හාස්කමක් ඉල්ලා විවාදයට එළඹුණාහ. උන්වහන්සේ හදපත්ලෙන් බලවත් ලෙස සුසුම්ලා,
මේ પરම්පරාව හාස්කමක් සොයන්නේ මන්ද? සැබවින්ම මම ඔබට කියමි, මේ પરම්පරාවට හාස්කමක් නොදෙනු ලැබේය.
ඊ වදාරා ඔවුන් අත්හැර යලිත් ඔරුවට නැගී එතෙරට වැඩියසේක. රොටිගෙන යන්න ශ්‍රාවකයන්ට අමතක විය. ඔරුවේ ඔවුන් ළඟ එක රොටියක් මිස වෙන කිසිවක් නොතිබිනි. උන්වහන්සේ කතාකොට,
සිහි කල්පනාවෙන් යුතුව පරිසිවරුන්ගේ මුහුන් වලින්ද හෙරොද්ගේ මුහුන් වලින්ද පරිස්සම් වන්නේ.
ඊ ඔවුන්ට අන කළසේක.
එසේ කීවේ අප ළඟ රොටි නැති නිසා වන්න ඇත.
ඊ ඔවුහු තම තමන් අතර කතා කරගත්හ. ජේසුස් වහන්සේ එපවත් දැන,
රොටි නැති නිසා ඔබ අතරේ විවාද කරන්නේ මන්ද? ඔබට තවම තේරුම් පැහැදුම් නැද්ද? ඔබේ සිතත් අඳුරු වී ඇද්ද? ඇස් තිබියදීත් ඔබට පෙනෙන්නේ නැද්ද? කන් තිබියදීත් ඔබට ඇසෙන්නේ නැද්ද? ඔබට මතක නැද්ද? මා රොටි පහ කඩා 5000කට දුන් විට ඉතිරි කැබලි වලින් ඔබ කූඩා කීයක් පුරවා ගත්තහුද?
ඊ ඇසුසේක.
12ක.
ඊ ඔව්හු කීහ.
රොටි 7-4000ක් අතර බෙදා දුන් විට කැබලි වලින් කූඩා කීයක් පුරවා ගත්තහුද?
ඊ ඇසුසේක.
7ක්.
යයි ඔව්හු කීහ.
තවමත් ඔබට තේරුම් ගියේ නැද්ද?
ඊ උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසුසේක. ඔව්හු බෙත්සයිදාවට පැමිණියහ. එවිට ඇතමෙක් උන්වහන්සේ වෙත අන්ධයෙකු ගෙනවුත් ඔහු පිට අත්තබන මෙන් ආයාචනා කළහ. උන්වහන්සේ අන්ධයා අතින් අල්ලාගෙන ගමෙන් පිටතට ගෙන ගොස් ඔහුගේ ඇස්වල කෙල තවරා ඔහු පිට අත්තබා,
ඔබට කිසිවක් පෙනේද?
ඊ ඇසුසේක. ඔහුද ඇස් ඔසවා,
මිනිස්සු මට පෙනේ. ඔහු ගස්වා ගිය. ඔවුන් නැවිදුණු මට පෙනේ.
යයි කීය. උන්වහන්සේ ඔහුගේ ඇස් පිට යලිත් අත්තබූසේක. එවිට ඔහු ඕනෑකමින් බැලීය. පෙනුම ලැබීය. සියල්ල පැහැදිලි ලෙස දිටීය. උන්වහන්සේ ඔහු ගෙදර පිටත් කර යවමින්,
ගමේ කිසිවෙකුට මේ ගැන නොකියන්න.
ඊ වදාළ සේක. ජේසුස් වහන්සේද ශ්‍රාවකයෝද පිලිප්පි කායිසාරියේ ගම්වලට නික්ම ගියහ. මගදී උන්වහන්සේ කතා කරමින්,
මා කවරෙකු කියා මිනිස්සු කියද්ද?
ඊ ශ්‍රාවකයන්ගෙන් ඇසුසේක. ඔව්හු උත්තර දෙමින්,
සමහරෙක් ස්නාවක ජොහන් යයි කියති, සමහරෙක් එලියා යයි කියති, අන් සමහරෙක් දිවැසිවරයන්ගෙන් කෙනෙක්යි කියති.
ඊ පැවසූහ,
මා කවරෙකු කියා ඔබ කියන්නොහුද?
ඊ උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසුසේක.
ඔබ ක්‍රිස්තුවරයා නොය.
ඊ පේදුරු පිළිතුරු දුන්නේය. උන්වහන්සේද තමන් ගැන කිසිවෙකුට නොකියන ලෙස ඔවුන්ට අණ කළසේක. එවිට උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්නටත් ප්‍රජා මූලිකයන්ද නායක පූජකයන්ද විනය ධරයන්ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නටත් මරණු ලබන්නටත් තෙදිනකට පසු නැවත නැගිටින්නටත් නියම බව ඔවුන්ට උගන්වන්න පටන් ගත්සේක. උන්වහන්සේ මේ ගැන ප්‍රසිද්ධියේම කතා කළසේක. එකල පේදුරු උන්වහන්සේ පසෙකටගෙන උන්වහන්සේට තදින් චෝදනා කළේය. උන්වහන්සේ හැරී සිය ශ්‍රාවකයන් දෙස බලා පේදුරුට තදින් චෝදනා කරමින්,
සාතන් ආකටයව, නුඹ සිතන්නේ මිනිසුන් සිතන විදිහට මිස දෙවියන් වහන්සේ සිතන විදිහට නොවේය.
ඊ වදාළ සේක. එවිට උන්වහන්සේ සිය ශ්‍රාවකයන් කැටුව සමූහයා තමන් වෙත කැඳවා ඔවුන් අමතා මෙසේ වදාළසේක.
යමෙක් මානුව එන්න කැමැත්තේද ඔහු තමකම නසා කුරුසිය දරා මානුව ඒවා. සිය ජීවිතය රැකගන්න තැත් කරන යමෙක් වේද ඔහු එය නැති කරගනි. මා උදෙසාත් සුභාස්න උදෙසාත් සිය ජීවිතය පුදන යමෙක් වේද ඔහු එය රැකගනි. යමෙක් මුළු ලෝකයම ලබාගත්තත් සිය ජීවිතය නැති කරගත්තොත් ඔහුට කිනම් ප්‍රයෝජනයක්ද? නොහොත් යමෙකුට සිය දිවි වෙනුවට කුමක් දිය හැකිද? එසේ හෙයින් මේ දේව ද්‍රෝහී පාපිෂ්ඨ පරම්පරාවේදී යම් කෙනෙක් මා ගැනත් මාගේ ධර්මය ගැනත් ලජ්ජාවන්නේද? මනුෂ්‍ය පුත්‍රයාණන් පියාණන්ගේ තේජස්ශ්‍රීයෙන් ශුද්ධ දූතයන් පිරිවරා වඩනා කල උන්වහන්සේ ඔහු ගැනත් ලජ්ජාවනු ඇත.
මාක් 9. තවද උන්වහන්සේ ඔවුන්ට කතාකොට,
සැබවින්ම මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍ය බලපරාක්‍රම සහිතව පහළ වූ බව දකින්න පෙර මෙහි සිටින්නන්ගෙන් ඇතමෙක් කිසිසේත් මරණයට පත් නොවන්නාහ.
ඊ වදාළ සේක. සදවසකට පසු ජේසුස් වහන්සේ පේදුරුද ජාකෝබ්ද ජොහන්ද වෙන්කොටගෙන ඔවුන් තමන් සමග උස්කන්දකට ගෙන ගිය සේක. උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන් වෙසක් වූ සේක. මිහිපිට කිසිවෙකුටවත් සෝදා සුදු කළ නොහැකි තරම් ධවල දීප්තියකින් උන්වහන්සේගේ වස්ත්‍ර බැබලිනි. එවිට එලියාද මෝසෙස්ද ඔවුන්ට දර්ශනය වූහ. ඔවුහු ජේසුස් වහන්සේ සමග කතා කරමින් සිටියහ. එවිට පේදුරු ජේසුස් වහන්සේට කතාකොට,
ගුරු දේවයනි, අපට මෙහි සිටින්න ලැබීම මහත් වාසනාවකි. අපි මණ්ඩප තුනක්, එකක් ඔබටත්, එකක් මෝසෙස්ටත්, එකක් එලියාටත් සාදමු.
ඊ කීය. ඔවුන් මහා භීතියකින් ඇලලී ගියෙන් කුමක් කියන්න දැයි ඔහු නොදැන සිටියේය. තවද වලාකුලක් නැගී ඔවුන් සිසාරා පැතිරිනි. එවිට,
මේ මාගේ ප්‍රියාදර පුත්‍රයානෝය, මොහුට සවන් දෙන්නේ.
ඊ වලාකුලෙන් හඬක් නික්මිනි. හදිසියෙන් අවට බැලූ විට ඔවුහු තමන් සමග ජේසුස් වහන්සේ හැර අන් කිසිවෙකු නොදුටුවෝය. ඔවුන් කන්දෙන් බසින කල මනුෂ්‍ය පුත්‍රයාණන් මලවුන්ගෙන් උත්ථාන වනතුරු තමන් දුටු දේ කිසිවෙකුට නොකියන ලෙස උන්වහන්සේ ඔවුන්ට අණ කළසේක. එබැවින් ඔවුන් මේ නියමය තදින් සිතට ගත් නමුත් ඔවුහු,
මලවුන්ගෙන් උත්ථාන වීම යන කුමක්ද?
ඊ ඔවුනුන් අතර විමසමින් සිටියහ. තවද ඔවුහු කතාකොට,
පළමුවෙන් එලියා ආයුතුයයි විනේදරයන් කියන්නේ මන්ද?
ඊ උන්වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ කතාකොට,
එසේය. එලියා පළමුවෙන් පැමිණ සියල්ල නිසිලෙස පිළියෙල කරනු ඇත. මනුෂ්‍ය පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්ටත් නිග්‍රහ ලබන්නත් යුතුයයි ඔහු ගැන සඳහන් නොතිබෙන්නේ කෙසේද? එහෙත් මම ඔබට කියමි, එලියා දැනටම පැමිණ ඇත. ඔහු ගැන ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි ඔහු තමන් රිසිදේ ඔහුට කළහ.
ඊ වදාළසේක. ඔහු ශ්‍රාවකයන් වෙත ආකල ඔවුන් වටකරගෙන මහත් සමූහයක් සිටිනවාත් විනයදරයන් ඔවුන් සමග විවාද කරනවා දුටුවෝය. එකිනෙහිම මුළු සමූහයා උන්වහන්සේ දැක ඉතා විස්මිතව උන්වහන්සේ සමීපයට දිවගොස් ආචාර කළහ.
ඔබ ඔවුන් සමග කුමක් ගැන වාද කරන්න හුද?
ඊ උන්වහන්සේ විනයදරයන්ගෙන් ඇසූ සේක. සමූහයාගෙන් එක්කෙනෙක් උන්වහන්සේට උත්තර දෙමින්,
ගුරු දේවයනි, මාගේ පුත්‍රයා ඔබ වෙතට ගෙනාවෙමි. ඔහුට ගොළු ආත්මයක් ආවේශ වී ඇත. ඒ ආත්මය ඔහු මැඩලන කොතනකදී වුවද ඔහු බිම හෙලයි. එවිට ඔහු කටින් පෙන තමයි දත්මි ටිකයි දර දඬුවේ. මේ ආත්මය දුරු කරන ලෙස මම ඔබේ ශ්‍රාවකයන්ගෙන් නිල්ලුවෙමි. එහෙත් ඔවුන්ට එක්කල නොහැකි වීය.
ඊ කීය උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්,
අහෝ ශ්‍රද්ධාහීන පරම්පරාව, මා කොපමණ කල් ඔබ සමග සිටින්නද, කොපමණ කල් ඔබ ගැන ඉවසන්නද? ඔහු මා වෙත ගෙනෙන්නේ.
ඊ වදාළ සේක, ඔහු උන්වහන්සේ වෙතට ළමයා ගෙනාහ. උන්වහන්සේ දුටු කෙනෙහිම ඒ ආත්මය ඔහු තදින් සලිත කරලීය. ඔහුද බිම වැටි පෙරලි පෙරලි කටින් පෙන දමන්න වන.
මොහුට මෙය සිදුවී කොපමණ කල්ද?
ඊ උන්වහන්සේ පියාගෙන් ඇසූ සේක, ඔහු උත්තර දෙමින්,
ළමා වයසේ පටන්ය. තවද ඒ ආත්මය ඔහු විනාශ කරනු පිණිස වරින් වර ගින්නෙහිද වතුරෙහිද හෙලයි. ඔබට යමක් කළ හැකි නම් අපට අනුකම්පා කොට පිහිට වූ මැනව.
ඊ කීය ජේසුස් වහන්සේ උත්තර දෙමින්,
ඔබට හැකි නම් කියා ඔබ කීවෙහිද? අදහන්නාට සියල්ල හැකිය.
ඊ වදාළ සේක, එකනෙහිම දරුවාගේ පියා,
මම අදහමි. මාගේ ශ්‍රද්ධාව මදිකම ගැන පිහිට වූ මැනව.
ඊ මොරගා කීවේය. සමූහයා එක්ව දුවගෙන එන බව ජේසුස් වහන්සේ දුටු කල උන්වහන්සේ අශුද්ධාත්මයට තරවටු කොට,
ගොළු බිහිරි ආත්මය, මොහු කෙරෙන් දුරුවෙව, තවත් මොහුට ආවේශ නොවන්නට තට අණ දෙමි.
ඊ වදාළ සේක, එවිට දුෂ්ට ආත්මය මොරගසා ඔහු බොහෝසේ සලිත කොට පිටතට ආවේය. ළමයාද මල කඳක් මෙන් විය. ඒ නිසා වැඩි දෙනා,
ඔහු මැරිලාය.
ඊ කීහ. එහෙත් ජේසුස් වහන්සේ ඔහු අතින් අල්ලා එසවූ සේක, ඔහු සිටගත්තේය. උන්වහන්සේ ගෙට පිවිසි කල ශ්‍රාවකයෝ කතාකොට,
ඒ ආත්මය දුරු කරන්න අපට නොහැකි වූයේ මන්ද?
ඊ උන්වහන්සේගෙන් රහසින් විචාලාහ. උන්වහන්සේද,
යාඥාවෙන් මිස අන්මඟකින් මෙවැනි ආත්ම දුරු කළ නොහැකිය.
ඊ ඔවුන්ට වදාළ සේක, ඔහු එතැනින් නික්ම ගලීලය මැදින් ගියහ. ඒ බව කිසිවෙකු දැනගැනීම උන්වහන්සේගේ කැමැත්ත නොවීය. කුමක් නිසාද? උන්වහන්සේ,
මනුෂ්‍ය පුත්‍රයානෝ මිනිසුන් අතට පාවා දෙනු ලබති. ඔහු එතුමානන් මරන්නෝය. මරණු ලැබූ පසු එතුමානෝ තෙදිනකින් නැවත නැගිටින්නාහ.
ඊ ශ්‍රාවකයන්ට ඉගැන් වූ බැවිනි. එහෙත් ඒ කීම ඔවුන්ට අවබෝධ නොවීය. උන්වහන්සේගෙන් අසන්නටත් ඔවුහු බිය වූහ. ඔවුහු කපර්ණවුමට පැමිණියහ. උන්වහන්සේ ගෙයි සිටි කල,
ඔබ මගදී කුමක් ගැන විවාද කළහුද?
ඊ ඔවුන්ගෙන් ඇසූ සේක, එහෙත් ඔවුහු නිහඬ වූහ. මන්ද වඩා උසස් කවරෙක්දැයි මගදී තම තමන් අතර ඔවුන් විවාද කළ බැවිනි. එකල උන්වහන්සේ වැඩහිඳ දොළොස් දෙනා කැඳවා,
ප්‍රථමයා වන්න කැමැත්තේ හැමතම අන්තිමයාත් හැමගේ සේවකයාත් විය යුතුය.
ඊ ඔවුන්ට වදාළ සේක, උන්වහන්සේ කුඩා දරුවෙකුගෙන ඔවුන් මැද සිටුවා ඔහු තුරුල් කරගෙන,
මෙබඳු කුඩා දරුවන්ගෙන් එකෙකු මාගේ නාමයෙන් පිළිගන්නා මා පිළිගන්නේය. මා පිළිගන්නා පිළිගන්නේ මා නොව, මා එවා වදාළ තැනන් වහන්සේය.
ඊ ඔවුන්ට වදාළ සේක, ජොහන් උන්වහන්සේට කතාකොට,
ගුරුදේවීනි, අප අනුගමනය නොකරන කෙනෙකු ඔබේ නාමෙන් යක්ෂයන් දුරු කරනු දුටිමු. ඔහු අප අනුගමනය නොකරන නිසා අපි ඔහුට එය තහනම් කෙලිමු.
ඊ කීවේය. එහෙත් ජේසුස් වහන්සේ,
තහනම් නොකරන්න. මාගේ නාමයෙන් ප්‍රබල ක්‍රියාවක් කරන කවරෙකුටවත් ඒ හුස්මෙන්ම මා ගැන අපවාදයක් කරන්න නොහැකිය. අපට විපක්ෂ නොවන්නා අපේ පක්ෂයේ හිය. ඔබ ක්‍රිස්තුන් වහන්සේට අයිති බැවින් ඒ නාමයෙන් යමෙක් ඔබට වතුර කෝපයක් වුවද බොන්න දෙන්නේ නම් එහි ආනිශංසය ඔහුගෙන් කිසිසේත් නැති නොවන්නේ යැයි සැබවින්ම මම ඔබට කියමි.
ඊ වදාළ සේක. තවද උන්වහන්සේ කතා කරමින්,
මා කෙරෙහි විශ්වාසය තැබූ මේ බාලයන්ගෙන් එකෙකුවත් නොමඟ යවන යම් කෙනෙක් ඇද්ද? ඔහුගේ ගෙලවටා මහා ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙලා දැමීම ඔහුට යහපත. ඔබේ වැටීමට හේතුව ඔබේ අතනම් එය කපා දමන්න. දෑත ඇතිව අපායෙහි නොනිවෙන ගින්නට යාමට වඩා අබ්බාගතව ජීවණයට ඇතුළු වීම ඔබට යහපත. අපායේදී ඔවුන් කා දමන පණුවා නොනසි, ඔවුන් දවාලන ගින්න නොනිවෙයි. ඔබේ වැටීමට හේතුව ඔබේ පාදේ නම් එය කපා දමන්න. දෙපා ඇතිව අපායට හෙළනු ලැබීමට වඩා කොරව ජීවණයට ඇතුළු වීම ඔබට යහපත. අපායේදී ඔවුන් කා දමන පණුවා නොනසි, ඔවුන් දවාලන ගින්නද නොනිවෙයි. ඔබේ වැටීමට හේතුව ඔබේ ඇස නම් එය උපුටා දමන්න. දෑස ඇතිව අපායේ හෙළනු ලැබීමට වඩා එක ඇසක් ඇතිව දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම ඔබට යහපත. අපායේදී ඔවුන් කා දමන පණුවා නොනසි, ඔවුන් දවාලන ගින්නද නොනිවෙයි. ලුණෙන් පවිත්‍ර වීම ඇතිවනසේ සියල්ලෝම ගින්නෙන් පවිත්‍ර කරනු ලබති. ලුණු හොඳය. එහෙත් ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත් එයට ලුණු රස කවන්නේ කුමකින්ද? ඔබ තුල සුහදතාව නැමැති ලුණු ගතිය ඇතිව එකිනෙකා සමග සාමකාමීව සිටින්න.
ඊ වදාළ සේක. මාක් 10. උන්වහන්සේ එතැනින් නික්ම ජුදේට සහ ජොර්දානෙන් එගොඩ පළාත්වලට පැමිණි සේක. යලිත් සමූහයෝ උන්වහන්සේ වෙත රැස් වූහ. උන්වහන්සේ සිරිත් පරිදි ඔවුන්ට ඉගැන් වූ සේක. පරිසිවරු අවුත් උන්වහන්සේ වචනයකින් අල්ලාගනු පිණිස,
පුරුෂයෙකු විසින් සිය භාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූලද?
ඊ උන්වහන්සේගෙන් ප්‍රශ්න කළහ. උන්වහන්සේ උත්තර දෙමින්,
මෝසෙස් ඔබට කුමක් අණ කළේද?
ඊ ඔවුන්ගෙන් ඇසූ සේක.
දික්කසාද සහතිකයා කියා ඇය අත්හර දමන්න මෝසෙස් අවසර දුන්නේය.
ඊ ඔවුහු කීහ. එහෙත් ජේසුස් වහන්සේ ඔවුන්ට කතාකොට,
ඔහු මේ ආඥා පැනවූයේ ඔබේ සිත් දැඩිකම නිසාය. එහෙත් මැවීමේ මුල සිටම දෙවියන් වහන්සේ ඔවුන් ස්ත්‍රී පුරුෂ වශයෙන් මැවූසේක. ඒ හේතු කොටගෙන මිනිසෙක් තම පියාද මවද අතහැර සිය භාර්යාවට ඇලුම් වන්නේය. ඒ යුවළද එක්කෙනෙක් වෙති. මෙසේ ඔවුහු එවක් පටන් දෙදෙනෙක් නොව එක්කෙනෙක් වන්නෝය. එබැවින් දෙවියන් වහන්සේ එක්කලාය මනුෂ්‍යයා වෙන් නොකෙරේවා.
ඊ වදාළ සේක. ශ්‍රාවකයෝ ගෙදරදී මේ කාරණය ගැන යලිත් උන්වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ ඔවුන්ට කතාකොට,
සිය භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියක පාවගන්න කවරෙකු නමුත් ඔහු ඈට විරුද්ධව කාම මිත්‍යාචාරය කරයි. ස්ත්‍රියක් ඇගේ පුරුෂයා අත්හැර වෙන කෙනෙකු සරණ පාවා ගන්නී නම් ඈද කාම මිත්‍යාචාරය කරන්නීය.
ඊ වදාළ සේක. සමහරු තමන්ගේ ලදරුවන් පිට ජේසුස් වහන්සේගේ අත් තබවා ගන්නා පිණිස උන්වහන්සේ වෙත ඔවුන් ගෙනාහ. එවිට ශ්‍රාවකයෝ ඔවුන්ට තරවටු කළහ. ජේසුස් වහන්සේ ඒ දැක ඉතා අමනාප වී,
ලදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න, ඔවුන් නොවලක්වන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ මෙබඳු අය සන්තකය. සැබවින්ම මම ඔබට කියමි, යම් කෙනෙකු දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ලදරුවෙකුසේ නොපිළිගත්තොත් ඔහු කිසිසේත් එහි ඇතුළු නොවන්නේය.
ඊ ඔවුන්ට වදාළ සේක. උන්වහන්සේ ඔවුන් තුරුළු කරගෙන ඔවුන් පිට අත්තබා ඔවුන්ට ආශීර්වාද කළසේක. උන්වහන්සේ මඟ බැස ගමන් ගනිත්ම එක් මිනිසෙක් දිව අවුත් උන්වහන්සේ ඉදිරිෙහි දනින් වැටි.
යහපත් ගුරුදේවේනි, සදාතන ජීවනය උරුම කරගන්නා පිණිස මා කුමක් කළ යුතුද?
ඊ උන්වහන්සේගෙන් ඇසීය. ජේසුස් වහන්සේ ඔහුට කතා කොට,
මා යහපත්යයි ඔබ කියන්නේ මන්ද? හුදෙක් දෙවියන් වහන්සේ මිස අන් කිසිවෙක් යහපත් නොවේ. ඔබ ආඥා දන්නේය. මිනි නොමරන්න, කාම මිත්‍යාචාරය නොකරන්න, සොරකම් නොකරන්න, බොරු සාක්ෂි නොකියන්න, වංචා නොකරන්න, නුඹේ පියාටත් මවටත් ගෞරව කරන්න යනු.
ඊ වදාළ සේක. ඔහුද උත්තර දෙමින්,
ගුරුදේවේනි, මම මේ සියල්ලක්ම යවුන් වියේ සිට රක්ෂා කෙලෙමි.
ඊ උන්වහන්සේට කීවේය. ජේසුස් වහන්සේ ඔහු දෙස බලා ඔහු කෙරෙහි මෙත් සිත් වඩා,
ඔබට එක අඩුපාඩුවක් ඇත. යන්න, ඔබ සතු සියල්ල විකුණන්න, විකුණා දිලිඳුන්ට දෙන්න. ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇතිවන්නේ. එන්න, මා අනුගාමී වන්න.
ඊ ඔහුට වදාළ සේක. එහෙත් ඔහු ඒ කීම නිසා මලානික වී දොම්නසින් පිරී එතැනින් නික්ම ගියේය. එසේ කෙලේ ඔහුට වස්තු සම්භාරයක් තිබුණු බැවිනි. එවිට ජේසුස් වහන්සේ අවට බලා,
ධනවතුන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් දුෂ්කරද?
ඊ ශ්‍රාවකයන්ට වදාළ සේක. ශ්‍රාවකයෝද ඒ අසා විස්මයට පත් වූහ. ජේසුස් වහන්සේ නැවතත් මෙසේ වදාළ සේක.
දරුවෙනි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් දුෂ්කරද? ධනවතෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගා යාම පහසුය.
ඔව්හු අතිශයින් මවිත වී,
එසේනම් ගැලවීම ලැබිය හැක්කේ කවරෙකුටද?
ඊ ඔවුනොවුන් අතර කියාගත්. ජේසුස් වහන්සේ ඔවුන් දෙස බලා,
මිනිසුන්ට නම් එය කළ නොහැකිය, දෙවියන් වහන්සේට එසේ නොවේ. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය.
ඊ වදාළ සේක. පේදුරු කතා කරමින්,
බලන්න, අපි සියල්ල මත්තර දමා ඔබ අනුවාවෙමු.
ඊ කීය. ජේසුස් වහන්සේද,
සැබවින්ම මම ඔබට කියමි, මා නිසාද සුභාස්න නිසාද ගේ දොර හෝ සොහුයුරන් හෝ සොහුයුරියන් හෝ මව හෝ පියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හල කවරෙකුවද ඔහු දැන් මේ කාලයේදීම සිය ගුණයක් ගේ දොරද සොහොයුරන්ද සොහොයුරියන්ද මව්වරුන්ද දරුවන්ද ගම්බිම්ද ඒ සමග පීඩාද එන යුගයේදී සදාතන ජීවනයේද නොලබා නොසිටින්නෝය. එහෙත් ප්‍රථමයෝ අන්තිමයෝද අන්තිමයෝ ප්‍රථමයෝද වන්නෝය.
ඊ වදාළ සේක. ජේසුස් වහන්සේ සහ ශ්‍රාවකයෝ ජෙරුසලමට යන මාර්ගෙහි යමින් සිටියහ. ජේසුස් වහන්සේ විස්මිතව සිටි ශ්‍රාවකයින්ට පෙරටුව වැඩිය සේක. පසුපස්සේ ගිය සෙනග ගීත වී සිටියහ. උන්වහන්සේ යලිත් දොළොස් දෙනා කැඳවා තමන් වහන්සේට සිදුවන්න යන දේ කියන්න පටන්ගෙන,
බලන්න, අපි ජෙරුසලමට යම්හ. මනුෂ්‍ය පුත්‍රයානෝ නායක පූජකවරුන්ටත් විනයධරයන්ටත් පාවා දෙනු ලබති. ඔහු එතුමානන් මරණයට නියමකොට විජාතීන්ට පාවා දෙන්නෝය. ඔහු එතුමානන්ට නින්දාකොට කෙලගසා කසවලින් තලා මරණයට පත් කරන්නෝය. තෙදිනකට පසු එතුමානෝ උත්ථාන වන සේක.
ඊ වදාළ සේක. සෙබදීගේ පුත් ජාකෝබ්ද ජොහන්ද උන්වහන්සේ වෙත අවුත්,
ගුරුදේවේනි, අප ඉල්ලන දේ ඔබ අපට ඉටු කර දෙන සේක් නම් අපි කැමැත්තෙමු.
යී කීහ.
මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමැත්තහුද?
යී උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.
ඔබගේ තේජස්රියෙහිදී අපෙන් එක්කෙනෙකුට ඔබගේ දකුණු පසද එක්කෙනෙකුට වම් පසද හිඳගන්නට වරතුන මැනව.
යී ඔවුහු උන්වහන්සේට කීහ. එහෙත් ජේසුස් වහන්සේ,
ඔබ ඉල්ලන්නේ කුමක් දැයි ඔබම නොදන්නහුය. මා බොන දුක්වේදනා නමැති කුසලානෙන් බොන්න හෝ මා ලබන බෞතිස්ම ස්නාපනය ලබන්නට හෝ ඔබට හැකිද?
යී ඔවුන්ගෙන් ඇසූ සේක.
අපට හැකිය.
යී ඔවුහු උන්වහන්සේට කීහ. ජේසුස් වහන්සේද,
මා බොන කුසලානෙන් ඔබත් බොනු ඇත. මා ලබන බෞතිස්ම ස්නාපනයෙන් ඔබත් බෞතිස්ම ස්නාපනය ලබනු ඇත. එහෙත් මාගේ දකුණු පසද වම් පසද ඉඳගන්න දීම මා සතු දෙයක් නොවේ. යම් අය සඳහාය නියම කර ඇද්ද ඒ අයිතිවන්නේ ඔවුන්ටය.
යී වදාළ සේක. එවිට අනික් දස දෙනා ඒ අසා ජාකෝබ් සහ ජොහන් සමග අතිශයින් කෝප වූහ. ජේසුස් වහන්සේ ඔවුන් තමන් වෙතට කැඳවා මෙසේ වදාළ සේක.
විජාතීන් අතර ආණ්ඩුකාරයන් වශයෙන් සම්මත වූවන් ඔවුන් කෙරේ ආධිපත්‍යය පවත්වන බවත් ඔවුන්ගේ ප්‍රධානීන් ඔවුන් කෙරෙහි බලය පාන බවත් ඔබ දන්නහුය. එහෙත් ඔබ අතරේසේ නොවේ. ඔබ අතර ප්‍රධානියා වන්න කැමති යමෙක් ඇද්ද ඔහු ඔබේ සේවකයා විය යුතුය. ඔබ අතර ස්වාමියා වන්න කැමති යමෙක් ඇද්ද ඔහු සියල්ලන්ගේ දාසයා විය යුතුය. කුමක් හේින්ද මනුෂ්‍ය පුත්‍රයාණන් වුවද වැඩියේ සේවය ලැබීමට නොව සේවය කිරීමටය. බොහෝ දෙනාගේ මිදීම පිණිස සිය දිවිපිදීමටය.
ඔවුහු ජෙරිකෝවට පැමිණියෝය. උන්වහන්සේ සිය ශ්‍රාවකයන් හා මහා සමූහයක්ද සමග ජෙරිකෝවෙන් නික්ම යන කල තිමේයස්ගේ පුත් බර්තිමේයස් නම් අන්ධහිඟන්නෙක් පාර අද්දර වාඩි වී සිටියේය. මේ වඩින්නේ නාසරෙත්හි ජේසුස් වහන්සේයයි අසා,
දාවිත්ගේ පුත් ජේසුස් වහන්ස මට අනුකම්පා කළ මැනව.
ඊ ඔහු මොරගසන්න විය. නිහඬවන ලෙස බොහෝ දෙනෙක් ඔහුට තරවටු කළහ. එහෙත් ඔහු,
දාවිත්ගේ පුත්‍රයාණනි මට අනුකම්පා කළ මැනව.
ඊ වැඩි වැඩියෙන් මොරගැසීය. ජේසුස් වහන්සේ නැවතී
ඔහුට හඬ ගසන්න.
ඊ වදාළ සේක. ඔහු අන්ධයාට හඬ ගසා,
ධෛර්ය ගන්න, නැගිටින්න, එතුමානු ඔබ කැඳවන සේක.
ඊ කීහ. ඔහු එවිට තමාගේ සලුව ගසා දමා පැන නැගී ජේසුස් වහන්සේ වෙතට ආවේය. ජේසුස් වහන්සේ ඔහුට කතා කොට,
මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමැතිද?
ඊ ඔහුගෙන් ඇසූ සේක.
ගුරුදේවේනි මට පෙනීම දුන මැනව.
ඊ අන්ධයා උන්වහන්සේට කීය. ජේසුස් වහන්සේද,
යන්න, ඔබේ ශ්‍රද්ධාව ඔබට සුව සම්පත ලබා දී ඇත.
ඊ ඔහුට වදාළ සේක. ඒ ඇසිල්ලෙහිම ඔහු පෙනීම ලබා මඟදිගේ උන්වහන්සේ පසුපස්සේ ගියේය. මාක් 11. ඔවුහු ජෙරුසලමට ලංව ඔලීව කන්දට නුදුරු බෙත්පාගයට හා බෙතානියට පැමිණියහ. උන්වහන්සේ සිය ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින්,
ඔබ ඉදිරියේ ඇති ගමට යන්න. ගිය කෙනෙහිම කිසිවෙකු කිසි කලක නොනැඟුණු බැඳ සිටින කොටලු නාම්බෙකු ඔබට සම්බවනු ඇත. ඌ ලිහා මෙහි ගෙනෙන්න. ඔබ මෙය කරන්නේ මන්දැයි යමකු ඇසුවොත්, ස්වාමින් වහන්සේ හට උගෙන් වැඩක් ඇත. නොපමා වූ ආපසු එවනු ඇතැයි ඔවුන්ට කියන්න.
ඊ වදාළ සේක. ඔවුහු ගොස්
දොරළඟ පිටත වීදියේ දිගේලි කොට සිටි කොටලු නාම්බෙකු දැක ඌ ලිහුවෝය. එහි සිටි අයගෙන් ඇතමෙක් කතා කොට,
"කොටලු නාම්බා ලිහන්නේ මන්ද?"
යී ඇසූහ. ජේසුස් වහන්සේ වදාළ ලෙසම ඔව්හු ඔවුන්ට පිළිතුරු දුන්හ. එවිට ඔව්හු ඔවුන්ට ඉඩ දුන්නෝය. ඔව්හු කොටලු නාම්බා ජේසුස් වහන්සේ වෙතට ගෙනව තමන්ගේ උතුරු සලු ඌ පිට එලාලූහ. උන්වහන්සේද ඌ පිට හිඳගත් සේක. එවිට බොහෝ දෙනෙක් තමන්ගේ සලුද, අන් අය වතු පිටිවලින් කපාගත් කොළ අතුද මඟ අතුලෝය. පෙරටුවෙන් හා පිටුපසින් ගිය අය,
"හොසන්නා! සමිඳුන් නමින් වඩලා මෙතුමානන් හට ආසිරි වේවා. අපේ පිය වූ දාවිද්ගේ මතු පැමිණෙන රාජ්‍යයට ආසිරි වේවා. අති උසස් තැන්හි හොසන්නා!"
කියා මොර ගැසූහ. ජේසුස් වහන්සේ ජෙරුසලමට පැමිණ දේව මාලිගාවට ඇතුළුව අවට සියල්ල නරඹා සවස් වූ බැවින් දොළොස් දෙනා සමග බෙතානිය බලා නික්ම ගිය සේක. පසුදා ඔවුන් බෙතානියෙන් නික්ම ගිය කල උන්වහන්සේට බඩගිනි විය. උන්වහන්සේ කොළ ඇති අත්තික්කා ගසක් දුරදී දැක ඉන් යමක් ලැබේදෝයි සිතමින් එහි වැඩිය සේක. ගස ළඟට පැමිණි කල කොළ මිස අන් කිසිවක් සම්බ නොවීය. ඒ අත්තික්කා වාරය නො වූ බැවිනි. උන්වහන්සේ,
"මෙවක් පටන් සදාටම කිසිවෙක් කවදාවත් තාගෙන් පල අනුභව නොකරත්වා."
යී ගසට වදාළ සේක. එය උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට ඇසිනි. ඔව්හු ජෙරුසලමට පැමිණියෝය. උන්වහන්සේ දේව මාලිගාවට පිවිස එහි වෙළහෙළඳාම් කළවුන් පිටතට පළවා හරින්න පටන්ගෙන මුදල් මාරු කරන්නන්ගේ මේසද, පරවි වෙළඳුන්ගේ ආසනද පෙරලා දමා දේව මාලිගාව මැදින් කිසිදු දෙයක් ගෙන යන්න කිසිවෙකුට ඉඩ නොදුන් සේක. උන්වහන්සේ ඔවුන්ට උගන්වමින්,
"මාගේ ගෘහය සියලු ජාතීන්ට යාඥාවේ ගෘහයකැයි කියනු ලබන බව ලියා නැද්ද? එහෙත් ඔබේ හොරුන්ගේ ගුහාවක් කර ඇත."
ඊ වදාළ සේක. නායක පූජකවරුද විනයධරයෝද ඒ අසා උන්වහන්සේ නසා දැමීමට මඟක් සෙවූහ. මන්ද උන්වහන්සේගේ අනුශාසනා ගැන මුළු සමූහයා විස්මිත වූ බැවින් ඔව්හු උන්වහන්සේට බිය වූහ. සවස් වූ විට උන්වහන්සේ නුවරින් නික්ම ගිය සේක. ඔව්හු පසුදා උදේ යද්දී අත්තික්කා ගස මුලපටන් වියලී තිබෙනු දුටුවෝය. ඒ සිද්ධිය මතක් වී පේදුරු කතා කරමින්,
"බලන්න ගුරුදේවේනි, ඔබ සාප කළ අත්තික්කා ගස වියලී තිබේය."
ඊ කීය. ජේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් මෙසේ වදාළ සේක.
"දෙවියන් වහන්සේ අදහා ගන්න, සැබවින්ම මම ඔබට කියමි. කවරෙක් නමුත් මේ කන්දට ඉදිරි ගොස් මුහුදෙහි පතිත වේවායි කියා තමා කියන ඒ දේ සිදුවන්නේමයයි නිසක සිතින් අදහන්නේ නම් එය සිදුවන්නේමය. එබැවින් මම ඔබට කියමි. ඔබ යාඥාවෙන් අයදින කවර දෙයක් වුවද එය ඔබට ලැබුණේ යයි අදහන්න. එවිට එය ඔබට ලැබෙන්නේමය. ඔබ නැගිට යාඥා කරන විට කිසිවෙකුට විරුද්ධව කිසිවක් ඇත්නම් කමා කරන්න. එසේ කළ යුත්තේ ස්වර්ගයෙහි වැඩවසන පියාණන් වහන්සේත් ඔබේ වැරදිවලට කමා කරන පිණිසය. එහෙත් ඔබ කමා නොකරන්නහු නම් ස්වර්ගයෙහි වැඩවසන පියාණන් වහන්සේද ඔබේ වැරදිවලට කමා නොවන සේක."
ඔව්හු යලිත් ජෙරුසලමට පැමිණියෝය. උන්වහන්සේ දේව මාලිගාවෙහි සක්මන් කරන කල නායක පූජකවරුද විනයධරයෝද ප්‍රජාමූලිකයෝද උන්වහන්සේ වෙත අවුත්,
"ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයකින්ද? මේ දේවල් කිරීමට මේ බලය ඔබට පැවරුවේ කවරෙක්ද?"
ඊ උන්වහන්සේගෙන් ඇසූහ. ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට,
මමත් ඔබෙන් ප්‍රශ්නයක් අසමි. මට පිළිතුරු දෙන්න. එවිට මේ දේවල් කරන්නේ කවර බලයකින්දැයි මම ඔබට කියන්නෙමි. ජොහන් බෞතිස්ම ස්නාපනය කිරීමේ බලය ලැබුවේ දෙවියන් වහන්සේගෙන්ද නැතහොත් මනුෂ්‍යයන්ගෙන්ද? මට පිළිතුරු දෙන්න.
ඊ වදාළ සේක, ඔවුහු තම තමන් අතර විවාද කරමින්,
දෙවියන් වහන්සේගෙන් යැයි අප කීවොත් ඔහු අදහ නොගත්තේ මන්දැයි අපට කියනු ඇත. එසේනම් මනුෂ්‍යයන්ගෙන් යැයි කියමුද?
ජොහන් සැබවින්ම දිවැසිවරයකැයි කොයි කවුරුණුත් පිළිගත් බැවින් ඔවුහු සෙනගට බයින්,
එසේ නොකියමු.
ඊ තීරණය කොට,
අපි නොදනිමු.
ඊ ජේසුස් වහන්සේට පිළිතුරු දුන්හ. ජේසුස් වහන්සේද,
මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයකින්දයි මමත් ඔබට නොකියමි.
ඊ වදාළ සේක. මාක් 12. ජේසුස් වහන්සේ ඔවුන්ට තවදුරටත් උපමා මගින් කතා කරමින් මෙසේ වදාළ සේක.
එක් මිනිසෙක් මිදිවත්තක් වගාකොට ඒ වටා වැටක් බැඳ මිදියන්ත්‍රයට වලක් කැන මුරාට්ටාලයක් ඉදිකොට ගොවීන්ට අඳේට දී පිටරට ගියේය. ඔහු මිදිවත්තේ පළදාවෙන් සිය කොටස අන්ධකාරයන්ගෙන් ගන්නා පිණිස අස්වැන්න වාරයේදී ගොවීන් වෙත දාසියෙකු යැවීය. ඔහු දාසයා අල්ලා තලා පෙලා ඔහු හිස් අතින් හැරියෝය. යලිත් ඔහු වෙන දාසයෙකු ඔවුන් වෙත යැවීය. ඔහු ඔහුගේ හිස තුවාලකොට ඔහුට නින්දා අපහාසද කළහ. ඔහු තවත් කෙනෙකු යැවීය. ඔහු ඔහුද මැරූහ. තවත් බොහෝ දෙනෙකුන්ට එසේම කළහ. සමහරු තැලුම් කෑහ. සෙසු අය මැරුම් කෑහ. ඔහුට තව එක්කෙනෙක්, එනම් ප්‍රේමාන්විත පුත්‍ර රත්නයක් සිටියේය. ඔවුන් මාගේ පුත්‍රයාට ගරු කරනු ඇතැයි කියා අවසාන වශයෙන් ඔහුද ඔවුන් වෙත යැවීය. එහෙත් ඒ ගොවිහු තමන් අතර කතා වී, මේ උරුමකාරයාය, එන්න මොහු මරමු, එවිට උරුමය අපසතුවන්නේ කියා ඔහු අල්ලා මරා මිදිවත්තෙන් බැහැරට ඇද දැමූහ. ඉතින් මිදිවතු හිමියා කුමක් කරනු ඇද්ද? ඔහු ඇවිත් ඒ ගොවීන් නසා දමා මිදිවත්ත අන් අයට පවරනු ඇත. මේ ශුද්ධ ලියවිලි පදේවත් ඔබ කියවා නැද්ද? ගෘහ ශිල්පීන් ඉවතලූ ගලම කොනේ මුල් ගල වී ඇත. මෙය සමිඳුන්ගේම ක්‍රියාවකි. අප ඇස් හමුයෙහි එය විශ්මය ජනකය.
මේ උපමාව තමන්ට විරුද්ධව එල්ල කළ බව තේරුම්ගත් ඔවුහු උන්වහන්සේ අල්ලන්නට තැත් කළහ. එහෙත් ජනකායට බිය වූයෙන් ඔවුහු උන්වහන්සේ අත්හැර යන්න ගියහ. වචනයකින් උන්වහන්සේ අසු කරගන්නා පිණිස ඔවුහු පරිසිවරුන්ගෙන්ද හෙරෝදි වරුන්ගෙන්ද සමහරෙකු උන්වහන්සේ වෙත යැවූහ. ඔහු අවුත්,
ගුරුදේවේනි, ඔබ අවංක මිනිසකු බවත් කිසිවෙකු නොතකන බවත් අපි දනිමු. ඔබ මිනිසුන්ගේ තරාතිරම් නොබලා දෙවියන් වහන්සේගේ මාර්ගය සැබෑ ලෙස උගන්වන සේක. සීසර් අධිරාජාට බදු දීම යුතුද අයුතුද? දෙමුද නොදෙමුද?
ඊ උන්වහන්සේගෙන් ඇසූහ. එහෙත් උන්වහන්සේ ඔවුන්ගේ කෛරාටිකකම දැන,
කුමට මා පරීක්ෂා කරන්නහුද? මට බලන්න රිදීකාසියක් මෙහි ගෙනෙන්නේ.
ඊ වදාළ සේක, ඔවුහු කාසියක් ගෙනාහ.
මේ රූපයත් සටහනත් කාගේද?
ඊ උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක,
සීසර් අධිරාජයාගේය.
ඊ ඔවුහු කීහ. එවිට ජේසුස් වහන්සේ උත්තර දෙමින්,
රජුගේ දේ රජුටද දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටද දෙන්න?
ඊ ඔවුන්ට වදාළ සේක, ඔවුහු උන්වහන්සේ ගැන අතිශයින් පුදුම වූහ. පුනරුජ්ජීවනයක් නැතැයි උගන්වන සද්දුසි වරුන්ගෙන් සමහරු උන්වහන්සේ වෙත අවුත් ප්‍රශ්න කරමින් උන්වහන්සේගෙන් මෙසේ ඇසූහ.
ගුරුදේවයිනි, යමෙකුගේ සහෝදරයෙක් දරුවකු නොලැබ සිය භාර්යාව ජීවත්ව සිටියදී මිය ගියොත්, ඔහුගේ සහෝදරයා ඒ ස්ත්‍රිය පාවාගෙන සිය සහෝදරයාගේ නමට දරුවන් ඉපදවිය යුතුයයි මෝසෙස් විසින් අපට අණ දී තිබේ. වරක් සහෝදරයෝ සත් දෙනෙක් සිටියහ. පළමුවැන්නා භාර්යාවක පාවාගෙන දරුඵල නැතිව මළේය. දෙවැන්නාත් ඇය පාවාගෙන දරුඵල නැතිව මළේය. තෙවැන්නාටත් එසේම විය. සත් දෙනම දරුඵල නැතිව මළෝය. හැමතෙම පසු ස්ත්‍රියද මළාය. සත් දෙනාම ඇය භාර්යාව කොට පාවාගත් බැවින් පුනරුජ්ජීවනයේදී ඔවුන් මළවුන්ගෙන් නැගිටින කල ඈ ඔවුන්ගෙන් කවරෙකුගේ භාර්යාව වන්නේද?
ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළසේක.
ඔබ මුලාවන්නේ ශුද්ධ ලියවිලිවත් දෙවියන් වහන්සේගේ බලපරාක්‍රමයවත් නොදන්නා නිසා නොවේද? මා එසේ කියන්නේ මළවුන්ගෙන් උත්ථාන වීමේදී ආවාහ වීමක් හෝ විවාහ වීමක් හෝ නැති බැවිනි. ඔවුහු ස්වර්ගයේහි දේවදූතයන් මෙන් වෙති. තවද මළවුන් නැඟුටුවනු ලැබීම ගැන මම ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේය, ඊසාක්ගේ දෙවියන් වහන්සේය, ජාකොබ්ගේ දෙවියන් වහන්සේයයි දෙවියන් වහන්සේ මෝසෙස්ට වදාළ බව ඔහුගේ පොතේ ගිනිගත් පඳුර ගැන සඳහන් වන පාඨයෙහි ඔබ කියවා නැද්ද? උන්වහන්සේ මළවුන්ගේ දෙවියන් වහන්සේ නොව ජීවතුන්ගේ දෙවියන් වහන්සේය. ඔබ බොහෝසේ මුලාව ගොස් ඇත.
විනයධරයන්ගෙන් කෙනෙක් පැමිණ ඔවුන් එකතු වී උන්වහන්සේ සමග විවාද කරනු අසා උන්වහන්සේ ඔවුන්ට මැනවින් පිළිතුරු දුන් බවද දැක,
සියලු ආඥා අතරින් ශ්‍රේෂ්ඨතම ආඥාව කිමෙක්ද?
ඊ උන්වහන්සේගෙන් ප්‍රශ්න කෙලේය. ජේසුස් වහන්සේ උත්තර දෙමින්,
ශ්‍රේෂ්ඨතම ආඥාව මේය, ඊශ්‍රායෙල් වැසියනි අසන්න, අපේ ස්වාමීන් වන දෙවියන් වහන්සේ එකම ස්වාමීන් වහන්සේය. නුඹේ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු සිතින්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද, නුඹේ මුළු වීරයෙන්ද නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න. දෙවැන්න මේය, නුඹ නුඹටම ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල් වැසියාට ප්‍රේම කරන්න. මෙයට වඩා ශ්‍රේෂ්ඨ අන් කිසි ආඥාවක් නැත.
ඊ වදාළසේක. එවිට විනයධරයා උන්වහන්සේට පිළිතුරු දෙමින්,
ගුරුදේවේනි, ඒ සැබෑය. උන්වහන්සේ එකම තැනන් වහන්සේයයි ඔබ කීවා හරිය. උන්වහන්සේ හැර අන් දෙවි කෙනෙක් නැත. මුළු හෘදයෙන්ද, මුළු සිතින්ද, මුළු බුද්ධියෙන්ද, මුළු වීරයෙන්ද උන්වහන්සේට ප්‍රේම කිරීම සහ තමාට මෙන්ම තම අසල්වැසියාට ප්‍රේම කිරීම, දවන යාග පූජා හා වෙනත් පූජා සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨය.
ඊ කීවේය. ඔහු කොතරම් තේරුම් පැහැදුම් ඇතුව පිළිතුරු දුන්නේ දැයි ජේසුස් වහන්සේ දැක,
ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට නුදුරුව සිටින්නේය.
ඊ ඔහුට වදාළසේක. ඉන්පසු උන්වහන්සේගෙන් කිසි ප්‍රශ්නයක් අසන්න කිසිවෙකුට ධෛර්යයක් නොවිය. ජේසුස් වහන්සේ දේව මාලිගාවෙහි අනුශාසනා කරමින්,
ක්‍රිස්තුන් වහන්සේ දාවිද්ගේ පුත්‍රයායයි විනයධරයෝ කෙසේ කියද්ද? දාවිත්ම ශුද්ධාත්මානුභාවයෙන් කතා කරමින්, මා ඔබ සතුරන් ඔබ පාදයට ලනතෙක්, මා දකුණු පස අසුන් ගන්න කියා සමිඳානෝ මා සමිඳුන්ට වදාළසේකැයි කීය. දාවිත් උන්වහන්සේට සමිඳුන් කියා අමතයි. එසේනම් උන්වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේද?
ඊ ඇසූ සේක. මහා ජනකායක් උන්වහන්සේට සතුටින් සවන් දුන්හ. උන්වහන්සේ සිය අනුශාසනාවේදී කතා කරමින්
විනයධරයන්ගෙන් පරිස්සම් වන්න. ඔහු දිග උතුරු සළු හැඳ සක්මන් කරන්නද වෙළඳ පොළවලදී ගෞරවාචාර ලබන්නද ප්‍රිය වෙති. ධර්මශාලාවලදී මූලාසනවලටත් මංගල භෝජනවලදී සම්භාවනීය ආසන ලබන්ටත් ප්‍රිය වෙති. වැන්දඹුවන්ගේ ගේ දොර කා දමති. පෙනුමට දිගින් දිගට යාඥා කරති. මොහු වඩාත් බරපතල දඬුවමක් ලබති.
ඊ වදාළ සේක. උන්වහන්සේ දේවමාලිගාවේ මුදල් ගබඩාව ඉදිරියේ වැඩහිඳ සෙනග එයට මුදල් දමනු බලාහුන් සේක. ධනපතීහු බොහෝ දිනෙක බොහෝ මුදල් දැමූහ. එක් දිලිඳු වැන්දඹුවක් අවුත් සතයක් පමණ වටිනා තම සල්ලි දෙකක් දැමුවාය. උන්වහන්සේ ශ්‍රාවකයන් තමන් වෙත කැඳවා,
"සැබවින්ම මම ඔබට කියමි. මේ දිලිඳු වැන්දපුව ගබඩාවට මුදල් දැමූ අනික් හැම දිනාටම වැඩියෙන් දැමුවාය. ඒ කවුරුත් තමන්ගේ වැඩිපුර මුදලින් යමක් දැමූහ. එහෙත් මෑ දුප්පත්ව සිටියදීත් සිය දිවි පෙවෙත සඳහා තිබුණු මුළු වත්කමම දැමුවාය."
ඊ වදාළ සේක. මාක් 13. උන්වහන්සේ දේවමාලිගාවෙන් නික්ම යද්දී ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක්,
"ගුරුදේවිනි, බලන්න මොනතරම් විශාල ගල්ද, මොනතරම් විශාල ගොඩනැගිලිද?"
ඊ උන්වහන්සේට කීය. ජේසුස් වහන්සේ ඔහු අමතා,
"මේ විශාල ගොඩනැගිලි ඔබට පෙනෙනවා නොවේද? ගලක් මත ගලක් ඉතිරි නොවනසේ ඒවා බිඳ හෙලනු ලැබේය."
ඊ වදාළ සේක. උන්වහන්සේ දේවමාලිගාව ඉදිරියෙහි වූ ඔලීව කන්දේ වැඩහුන් කල පේදුරුද, ජාකොබ්ද, ජොහන්ද, ඇන්ඩ්‍රුද පෞද්ගලිකව උන්වහන්සේට කතා කොට,
"මේ දේ කවදා සිදුවනු ඇද්ද? ඒ සියල්ල ඉෂ්ටවන්න යන කල කුමන ලකුණක් ඇතිවේදැයි අපට කිවමැනවේ?"
ඊ කීහ. ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කරන්න පටන්ගෙන මෙසේ වදාළ සේක.
"කිසිවෙකු ඔබ මුලා නොකරන හැටියට බලාගන්න. බොහෝ දෙනෙක් මාගේ නාමයෙන් නවුත් මම එතුමාය කියා බොහෝ දෙන මුලා කරන්නා. යුද්ධ ගැනද යුද්ධ පිළිබඳ දූසමාන ආරංචිද ඔබාසන කල සන්ත්‍රාසයට පත් නොවන්න. මේ දේවල් සිදුවනු ඒකාන්තය. එහෙත් අවසානය තවම නැත. මන්ද ජාතියක් ජාතියකට විරුද්ධවද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවද නැගී සිටිනු ඇත. නොයෙක් තැන්හි භූමිකම්පා ඇතිවේ, සාගතද ඇතිවේ. මේ වූ කලි නව යුගය බිහිකරවන ප්‍රසව වේදනාවේ පටන් ගැන්මය. එහෙත් පරිස්සම් වන්න. ඔවුන් උසාවිවලට ඔබ පාවා දෙනු ඇත. ධර්මශාලාවලට ගෙනවුත් ඔබට තලනු ඇත. ඔබ මා නිසා ආණ්ඩුකාරයන්ද රජුන්ද අභිමුවෙහි ඔවුන්ට සාක්ෂි වන පිණිස පෙනී සිටිනු ඇත. පළමු කොට සියලු ජාතීන් හට සුභාස්න දේශනා කළ යුතුය. ඔවුන් ඔබ පාවා දෙන්න ගෙන යන කල කුමක් කියන්න දැයි කල්තියා කරදර නොවන්න. ඒ පැයේදීම ඔබට දෙනු ලබන දෙය කියන්න. මන්ද කතා කරන්නේ ඔබ නොව ශුද්ධාත්මයාණන් වහන්සේ. තවද සහෝදරයා සහෝදරයාද පියා දරුවාද මරණයට පාවා දෙනු ඇත. දරුවෝ මව්පියන්ට විරුද්ධව නැගී සිට ඔවුන් මරණයට පත් කරන්නෝය. මාගේ නාමය නිසා සියල්ලන්ම ඔබට වෛර කරනු ඇත. එහෙත් අගදක්වාම ස්ථිරව සිටින්නා ගලවනු ලැබේ. තවද බිහිසුණු දූෂිතය ඒට නොහිමි තැන සිටිනු ඔබ යම් කලෙක දකින්නහුද පාඨකයා තේරුම් ගනීවා. එකල ජුදෙහි සිටිනාය කඳුවලට පලායෙත්වා. පියස්ස මත සිටින්නා පහතට නොබසීවා. තම ගෙයින් කිසිවක් ගන්නා පිණිස එහි ඇතුළු නොවේවා. කෙතෙහි සිටින්නා තම උතුරු සලුව ගැනීමට පෙරලා නොයේවා. අහෝ, ඒ දවස්වලදී ගර්භිණීන්ටද කිරිදෙන මව්වරුන්ටද ඇතිවන විපතක මහත. හේමන්තයේදී මෙය සිදු නොවන පිණිස යාඥා කරන්න. මන්ද දෙවියන් වහන්සේ මැවූ ලෝකයේ පටන් ගැන්මේ සිට මේ දක්වා නුවූ විරු මතුද නොවන විරු දුක් පීඩා ඒ දවස්වලදී පැමිණෙන බැවිනි. ස්වාමීන් වහන්සේ විසින් ඒ කාලය කෙටි නොකරන ලද්දේ නම් කිසිවෙක් ගලවනු නොලබන්නෝය. එහෙත් උන්වහන්සේ තෝරා වෙන් කොටගත් අය වෙනුවෙන් ඒ කාලය කෙටි කළසේක. එකල බලන්න ක්‍රිස්තුන් වහන්සේ මෙහිය. බලන්න එහියයි යමෙකු ඔබට කීවොත් විශ්වාස නොකරන්න. මක් නිසාද බොරු ක්‍රිස්තුවරයන්ද බොරු දිවැසිවරයන්ද පහළ වී හැකිනම් තෝරාගත් අය මුලා කරන පිණිස හාස්කම් හා අරුම පුදුම දේ දක්වනු ඇත. එහෙත් සෝදිසියෙන් සිටින්න. මම කල් තියා සියල්ල ඔබට කීවෙමි. තවද ඒ දවස්වලදී දුක් ගාවිනාවලින් පසුව හිරු මණ්ඩල අඳුරුවන්නේය. සඳ මණ්ඩල එළිය නොදෙන්නේය. අහසින් තාරකාවෝ පතිත වන්නාහ. අහසේ බලපරාක්‍රමයෝ චංචල වන්නාහ. එකල මනුෂ්‍ය පුත්‍රයාණන් මහා බලපරාක්‍රමයෙන් හා තේජස්ශ්‍රීයෙන් විරාජමානව වලාකුළු මත වඩිනු ඔවුහු දකිති. එවිට උන්වහන්සේ තම දූතයන් යවා පොළොවේ සීමාන්තයේ පටන් අහසේ සීමාන්තය දක්වා සිවුදිගින් තමන් වහන්සේ තෝරාගත් අය රැස් කරනු ඇත. අත්තික්කා ගසෙන් පාඩමක් ඉගෙන ගන්න. එහි ලපටි අතු මතු වී කොළ ලියලන කල ගිම්හානය ළඟ බව ඔබ දන්න වූය. එලෙසම මේ දෙය සිදුවනු ඔබ දකිත්ම උන්වහන්සේ දොරකඩ ළඟම යැයි දැනගන්න. සැබවින්ම මම ඔබට කියමි. ඒ සියල්ල සිදුවන තෙක් මේ පරම්පරාව පහව නොයන්නේය. අහසත් පොළවත් පහව යන්නේය. එහෙත් මාගේ වචනය කිසිදා පහව නොයන්නේමය. ඒ දිනය පිළිබඳව හෝ ඒ පැය පිළිබඳව හෝ කිසිවෙක් නොදනිති. ස්වර්ගයෙහි දූතයෝවත් පුත්‍රයාණෝවත් නොදනිති. එය දන්නේ පියාණන් වහන්සේ පමණක්ය. නියමිත මොහොත කවදාදැයි ඔබ නොදන්න බැවින් පරිස්සම් වන්න. අවදිව ඉන්න. ඒ වනාහි සිය දාසයන්ට බලයද එකිනෙකාට තම තමන්ගේ වැඩද පවරා අවදිව ඉන්නයි දොරටුපාලයාට අනදී සිය නිවෙසින් පිට වී ගමනක යෙදෙන මිනිසියෙකුගේ ආපසු පැමිණීම හා සමානය. ඒ ගෘහපතියා කොයි වේලේ එයිද? සවසද? මධ්‍යම රාත්‍රියේද? කුකුලා හඬලන වේලේද? අලුයම දැයි ඔබ නොදන්නා හේයින් ඔහු හදිසියෙන් නැවුත් ඔබ නිදා හිඳුනු නොදක්නා පිණිස අවදිව සිටින්න. ඔබට කියන දේ හැමතෙම කියමි. අවදිව සිටින්න.
මාක් 14. පාස්කුවටද නුමුහුන් රොටි මංගල්‍යයටද ඇත්තේ තව දෙදවසකි. නායක පූජකවරුද විනයධරයෝද උන්වහන්සේ අල්ලා මැරීමට කපටි උපායක් සෙවූහ.
එහෙත් සෙනග අතර කලකෝලහලිති නොවන පිණිස මංගල්‍යයේදී එය සිදු නොකරමු.
ඊ ඔවුහු කීහ. උන්වහන්සේ බෙතානීහි ලාදුරු රෝගී සීමෝන්ගේ ගෙදර කෑමට හිඳගෙන සිටියදී එක් ස්ත්‍රීයක් ඉතා අගනා සුපිරිසිදු සුවඳ විලවුන් පිරුණු කිරිගල් කරඬුවක් ගෙනවුත් එය බිඳ උන්වහන්සේගේ හිස මත ඒ සුවඳ විලවුන් වත් කළාය. එහෙත් එහි සිටි ඇතමෙක් කෝප වී,
මේ විලේපණය නාස්තිකලේ කුමටද? මේ විලේපණය රිදී කාසි 300කට වැඩියෙන් විකුණා. ඒ මුදල දිලිදුන්ට දිය හැකිව තිබුණේ.
ඊ තම තමන් අතර කියා ගනිමින් ඈට බැනවැදුනෝය. එහෙත් ජේසුස් වහන්සේ කතා කොට,
ඈට නිකම් ඉන්න දෙන්න. ඈට කරදර කරන්නේ මන්ද? ඈ මාහට කෙලේ මනහර දෙයකි. දුගීහු ඔබ සමග හැමදාම සිටිති. ඔබ කැමති හැම විටකම ඔවුන්ට යහපත කරන්න ඔබට පුළුවන්. එහෙත් මම හැමදාම ඔබ සමග නොසිටිමි. ඈට හැකි දෙය ඈ කළාය. තැන්පත් කිරීම සඳහා කල් තියා ඈ මාගේ සිරුර ආලේප කර ඇත. සැබවින්ම මම ඔබට කියමි. සුභාස්න ලෝපුරා දේශනා කරනු ලබන හැම තැන්හිම මේ ස්ත්‍රියගේ මේ ක්‍රියාවද ඇය ගැන සැමරුමක් වශයෙන් කියනු ලැබේය.
ඊ වදාළ සේක. 12 දෙනාගෙන් එක් කෙනෙකු වූ ජූදස් ස්කාරියෝත් ජේසුස් වහන්සේ නායක පූජකවරුන්ට පාවා දෙනු පිණිස ඔවුන් වෙතට ගියේය. ඔවුහු එපවත් අසා තුටු පහටු වී ඔහුට මුදල් දෙන්නට පොරොන්දු දුන්හ. එවිට ඔහු උන්වහන්සේ පාවා දෙන්න සුදුසු අවස්ථාවක් සෙවීය. පාස්කු බැටළු පෝතකයා පූජා කරනු ලබන නොමුහුන් රොටී මංගල්ලේ පළමු වන දින උන්වහන්සේගේ ශ්‍රාවකයෝ,
"පාස්කු භෝජනයේ වළඳන පිණිස අප ගොස් කොතන පිළියෙල කරනවාට ඔබ කැමතිසේක්ද?"
ඊ උන්වහන්සේගෙන් ඇසූහ. එවිට උන්වහන්සේ තම ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින්,
"නුවරට යන්න. ගිය විට වතුර කලයක් ගෙන යන මිනිසෙක් ඔබට හමුවන්නේය. ඔහු පස්සේ යන්න. ඔහු යම් ගෙදරකට ඇතුළු වන්නේද? ඒ ගෙහිමියාට කතාකොට මාගේ ශ්‍රාවකයන් සමග පාස්කු භෝජනයේ වළඳන පිණිස මට වෙන් කළ කාමරය කොයිද කියා ස්වාමින් වහන්සේ අසනසේකැයි කියන්න. එවිට සකස්කොට සූදානම්ව ඇති ලොකු උඩුමහල් කාමරයක් ඔහු ඔබට පෙන්වනු ඇත. එහි අපට පාස්කු භෝජනය පිළියෙල කරන්න."
ඊ ඔවුන්ට වදාළ සේක. ශ්‍රාවකයෝ පිටත්ව නුවරට ගියහ. උන්වහන්සේ ඔවුන්ට කී ලෙස සියල්ලම සම්භවිය. ඔවුහුද පාස්කු භෝජනය පිළියෙල කළහ. සවස් වූ කල උන්වහන්සේ දොළොස් දෙනා කැටුව වැඩිය සේක. ඔවුන් වාඩි වී භෝජන වළඳමින් සිටියදී ජේසුස් වහන්සේ,
"සැබවින්ම මම ඔබට කියමි, ඔබෙන් එක්කෙනෙක් මා හා සමග වළඳන කෙනෙක් මා පාවා දෙන්නේය."
ඊ වදාළ සේක. ඔවුහු දුක් වන්නටද එක් එක්කෙනා,
"ඒ මමද?
ඊ උන්වහන්සේගෙන් අසන්නටද පටන් ගත්හ. උන්වහන්සේද පිළිතුරු දෙමින්,
"ඒ තැනැත්තා දොළොස් දෙනාගෙන් එක් කෙනෙක්ය. මා සමග එක පාත්‍රයෙහි අතලන තැනැත්තේය. ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන ලියා තිබෙන ලෙසම මනුෂ්‍ය පුත්‍රයානෝ නියමිත ගමන යනසේක්මය. එහෙත් මනුෂ්‍ය පුත්‍රයාණන් පාවා දෙන යම් මිනිසෙක් වේද, ඔහුට වන විපතක මහත. ඒ මිනිසා නූපන්නේ නම් වඩා හොඳය."
ඊ වදාළ සේක. ඔවුන් ආහාර වළඳමින් සිටියදී උන්වහන්සේ රොටිගෙන ආශීර්වාදය පවසා ඒවා කඩා ඔවුන්ට දී,
"ගන්න, මේ මාගේ ශරීරය."
ඊ වදාළ සේක. උන්වහන්සේ කුසලානක්ද ගෙන තුතිපුදා ඔවුන්ට දුන් සේක. සියල්ලෝම එයින් පානය කළහ. තවද උන්වහන්සේ ඔවුන්ට කතාකොට,
"මේ බොහෝ දෙනා වෙනුවෙන් වගුරුවනු ලබන මාගේ ගිවිසුම් රුධිරය වේ. සැබවින්ම මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහිදී මම නැවත මිදියුස පානය කරන දිනේ එනතෙක් මම මේ මිදියුස යලිත් පානය නොකරන්නෙමි."
ඊ වදාළ සේක. ඔවුහු ගීතයක් ගයා ඔලීව කන්දට නික්ම ගියහ. තවද ජේසුස් වහන්සේ කතා කරමින්,
"ඔබ හැම දෙනම පැකිලෙන්නහුය. මන්ද මම එඬේරාට පහර දෙන්නෙමි. එවිට බැටළුවෝ විසුරුවනු ලබන්නෝ යයි ලියා තිබේ. කෙසේ වුවද උත්ථාන කරනු ලැබූ පසු මම ඔබට පෙරටුව ගලීලේට යන්නෙමි."
ඊ ඔවුන්ට වදාළ සේක. පේදුරු කතාකොට,
"අන් හැම දෙනාම අධෛර්යයට පත් වුනත් මම නම් මෙසේ නොවන්නෙමි."
ඊ උන්වහන්සේට කීය. ජේසුස් වහන්සේද,
"සැබවින්ම මම ඔබට කියමි, අදම මේ රාත්‍රියේදිම කුකුලා දෙවරක් හඬලන්න පෙර මා හඳුනන්නේ නැතැයි ඔබ තෙවරක් කියන්නේ හිය."
ඊ ඔහුට වදාළ සේක. එහෙත් ඔහු,
"මට ඔබ වහන්සේ සමග මැරෙන්න සිදු වුණත් ඔබ නාඳුනු මී කියන්නේම නැත."
ඊ තරයේම කියා සිටියේය. සෙසු සියල්ලෝද එසේම කීහ. ශ්‍රාවකයෝ ගෙත්සෙමන නම් වූ තැනට පැමිණියෝය. උන්වහන්සේද,
මා ආඥා කරන අතර ඔබ මෙහි සිටින්නේ.
ඊ ශ්‍රාවකයන්ට වදාළසේක. උන්වහන්සේ පේදුරුද, ජාකොබ්ද, ජොහන්ද කැඳවාගෙන ගියසේක. ඉන්පසු උන්වහන්සේ අතිශයින් බියපත් වන්නද, ශෝක වන්නද පටන් ගත්සේක. උන්වහන්සේ ඔවුන් අමතා,
මැරෙන තරමට මාගේ සිත අතිශයින් ශෝකාකූලය. මෙහි නැවතී අවදිව සිටින්න
කියා මදක් පෙරට ගොස් මුනින් තලාවී, හැකිනම් ඒ පැය තමන් කෙරෙන් පහව යන ලෙස යාඥා කරමින්,
අබ්බා පියාණෙනි, ඔබට සියල්ලක්ම හැකිය. මේ කුසලාන මා කෙරෙන් ඉවත් කළ මැනව. එහෙත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවා.
ඊ වදාළ සේක. පසුව උන්වහන්සේ අවුත් ඔවුන් නිදා හිඳිනු දැක පේදුරු අමතා,
සීමොන් ඔබ නිදිද? පැයක්වත් අවදිව ඉන්න ඔබට නොහැකි වූයේද? පරීක්ෂාවට නොඇටෙන පිණිස යාඥා කරන්න. හිත නම් කැමතිය, එහෙත් ගත නම් දුබලය.
ඊ වදාළ සේක. උන්වහන්සේ යලිත් ගොස් එම වචනම පවසමින් යාඥා කළ සේක. ඉන් පසු නැවතත් හැරී අවුත් ඔවුන් නිදා හිඳිනු දුටු සේක. ඔවුන්ගේ ඇස් නිදිබරව තිබිනි. උන්වහන්සේට කුමන පිළිතුරක් දෙන්න දැයි ඔවුහු නොදත්හ. උන්වහන්සේ තෙවන වරත් අවුත් ඔවුන් අමතමින්,
තවමත් නිදිද? තවමත් විවේකයෙන්ද? ඉතින් ඇති, නියමිත මොහොත පැමිණ තිබේ. මෙන්න මනුෂ්‍ය පුත්‍රයානෝ පවිටුන්ගේ අත්වලට පාවා දෙනු ලබනසේක. නැගිටින්න, අපි යම්. මෙන්න මා පාවා දෙන්නා ළඟමය.
ඊ වදාළ සේක. ජේසුස් වහන්සේ කතා කරමින් සිටියදී දොළොස් දෙනාගෙන් කෙනෙකු වූ ජූදස්ද, ඔහු කැටුව නායක පූජකවරුද, විනයධරයන් හා ප්‍රජාමූලිකයන් විසින් එවන ලද සමූහයක්ද කඩු මුගුරු රැගෙන ආහ.
මම යමෙකු සිබින්ද, ඒ ඔබ සොයන තැනැත්තායි. ඔහු අල්ලා පරිස්සමින් ගෙන යන්න.
යා උන්වහන්සේ පාවා දෙන්නා ඔවුන්ට ලකුණක් දී තිබිනි. ජූදස් අවුත් වහාම උන්වහන්සේ වෙත ගොස්,
රබ්බි
තියා උන්වහන්සේ සිඹගත්තේ. ඔවුහු උන්වහන්සේ අල්ලාගෙන අත්අඩංගුවට ගත්ත. ළඟ සිටි අයගෙන් කෙනෙක් කඩුවෑද මහා නායක පූජකවරයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපාලීය. ජේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්,
ඔබ සොරෙකුට විරුද්ධව මෙන් කඩු මුගුරුගෙන මා අල්ලන්න ආවාහුද? මම දිනපතාම දේව මාලිගාවෙහි අනුශාසනා කරමින් ඔබ සමග සිටියෙමි. එහෙත් ඔබ මා අල්ලා නොගත්තහුය. මෙසේ වන්නේ ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති දේ සම්පූර්ණ වන පිණිසය.
ඊ වදාළ සේක. එවිට සියල්ලෝම උන්වහන්සේ හැරපියා පලා ගියහ. සිහින් හනරෙද්දක් පමණක් පොරවාගත් තරුණයෙක් උන්වහන්සේ පසුපස්සේ ගියේය. ඔවුහු ඔහු අල්ලා ගත්හ. එහෙත් ඔහු එහේ රෙද්ද හැරදමා නග්නව පලා ගියේය. ඔවුහු ජේසුස් වහන්සේ උත්තම පූජකයා වෙත ගෙන ගියහ. සියලු නායක පූජකවරුද, ප්‍රජාමූලිකයෝද, විනයධරයෝද එහි රැස් වූහ. පේදුරුද උත්තම පූජකයාගේ මළුව දක්වාම දුරින් උන්වහන්සේ පසුපස්සේ ගියේය. ඔහු මුරසේවකයන් සමග වාඩි වී ගිනි තපිමින් සිටියේය. නායක පූජකවරුද, මුළු ශ්‍රේෂ්ඨාධිකරණයද ජේසුස් වහන්සේ මරණයට පත්කරවන පිණිස උන්වහන්සේට විරුද්ධව සාක්ෂි සෙව්හ. එහෙත් කිසි සාක්ෂියක් සම්බ නොවීය. බොහෝ දෙනෙකු උන්වහන්සේට විරුද්ධව බොරු සාක්ෂිකී. නමුත් ඔවුන්ගේ සාක්ෂි එකට එකක් නොගැලපිනි. එවිට සමහරු ඉදිරිපත් වී උන්වහන්සේට විරුද්ධව බොරු සාක්ෂි කියමින්,
මිනිස් අතින් තැනු මේ දේවමාලිගාව විඳ තමා, අතින් නොතැනු අනික මම තෙදිනකින් ගොඩනගමි, මොහු කියනු අපි ඇසීමු.
ඊ කීහ. එහෙත් මේ ලෙසින්ද ඔවුන්ගේ සාක්ෂි එකට එක විරුද්ධ විය. උත්තම පූජකයාද ඔවුන් ඉදිරියෙහි නැගිට,
ඔබ පිළිතුරක් දෙන්නේ නැද්ද? මොවුන් ඔබට විරුද්ධව ගෙන්න සාක්ෂි මොනවාද?
ඊ ජේසුස් වහන්සේගෙන් ඇසීය. එහෙත් ජේසුස් වහන්සේ නිශ්ශබ්දව කිසි පිළිතුරක් නොදී සිටිසේක. යලිත් උත්තම පූජකයා කතාකොට,
ඔබ ක්‍රිස්තුවරයා නෝද? ආශිර්වාදිතයන්න්ගේ පුත්‍රයා නෝද?
ඊ උන්වහන්සේගෙන් ඇසීය. ජේසුස් වහන්සේද,
එසේය. තවද මනුෂ්‍ය පුත්‍රයාණන් බලපරාක්‍රමයාණන්ගේ දකුණු පස වැඩහිඳිනවාත්, අහසේ වලාකුළු පිරිවරා වඩිනවාත් ඔබ හැම දකිනු ඇත.
ඊ වදාළ සේක. එකල උත්තම පූජකයා කෝපයෙන් තම සළුව ඉරාගෙන,
තවත් සාක්ෂිකරුවන්ගෙන් අපට මොන වැඩක්ද? දේවාපාසේ ඔබටම ඇසුනේ. ඔබේ තීරණය කිමිද?
ඊ ඇසුවේය. සියල්ලෝම ඒකමතිකව උන්වහන්සේ මරණයට සුදුස්සකැයි එක හෙලා තීරණය කළහ. එකල ඇතැමෙක් උන්වහන්සේට කෙළ ගසන්නටද උන්වහන්සේගේ මුහුණ වසා අතින් පහර දෙමින්,
ඉතින් දිවසින් කියන්න.
ඊ උන්වහන්සේට කියන්නටද පටන් ගත්හ. මුරසේවකයෝද උන්වහන්සේ භාරගෙන අතුල් පහර දෙමින් ගෙන ගියහ. බේදුරු පහළ මළුවේ සිටියදී උත්තම පූජකයාගේ එක් සේවිකාවක් අවුත්, බේදුරු ගිනි තපිනු දැක ඔහු දෙස හොඳින් බලා,
ඔබත් නාසරෙති ඒ ජේසුස් සමග සිටියේය.
ඊ කීවාය. ඔහු අපලාප කරමින්,
ඔබ කියන දෙකුමක් දෙයි මම නොදනිමි, මට නොතේරේ.
ඊයා නික්ම ద్వාර මණ්ඩපයට ගියේය. එකල කුකුලා හැඬලීය. ඒ තරුණිය නැවතත් ඔහු දැක,
මොහු ඔවුන්ගෙන් කෙනෙක්.
ඊ ළඟ සිටිය වුන්ට කියන්නට පටන් ගත්තාය. එහෙත් ඔහු යලිත්,
නැත.
ඊ කීවේ. මඳ වේලාවකට පසු නැවතත් ළඟ සිටි අය,
සැබවින්ම ඔබ ඔවුන්ගෙන් එක්කෙනෙක්මය. ඔබත් ගලීලෙක්මය.
ඊ පේදුරට කීහ. එහෙත් ඔහු,
ඔබ කියනේ මිනිස්සයා මම නාඳුනමි.
ඊ කියමින් තමාටම සාප කරගන්නටද දිවුරන්නටද පටන් ගත්තේය. එකෙනෙහිම කුකුලා දෙවනවර හැඬලීය. පේදුරුද,
කුකුලා දෙවරක් හඬලන්නට පළමු. ඔහු නාඳුනමි ඔබ තෙවරක් මා ගැන කියන්නේය.
ඊ ජේසුස් වහන්සේ තමාට පැවසූ කීම සිහිකොට මහා හඬින් හැඬීය. මාක් 15. පහන් වූ කෙනෙහිම නායක පූජකවරු ප්‍රජා මූලිකයන්ද විනයධරයන්ද මුළු ශ්‍රේෂ්ඨාධිකරණයද සමග මන්ත්‍රණය කොට ජේසුස් වහන්සේට විලංගු දමා ගෙන ගොස් පිලාත් හට බාර දුන්හ. පිලාත්ද,
ජුදෙව්වරුන්ගේ රජ ඔබද?
ඊ උන්වහන්සේගෙන් ප්‍රශ්න කළේය. උන්වහන්සේ උත්තර දෙමින්,
එසේ කියන්නේ ඔබය.
ඊ වදාළ සේක. නායක පූජකවරු බොහෝ දේ ගැන උන්වහන්සේට චෝදනා කළහ. පිලාත් නැවත කතා කොට,
ඔබ කිසිම පිළිතුරක් දෙන්නේ නැද්ද? බලන්න මොහු ඔබට කෙතරම් චෝදනා කරද්ද.
ඊ උන්වහන්සේට කීය. එහෙත් ජේසුස් වහන්සේ ඉන් පසු කිසි පිළිතුරක් නොදුන් සේක. ඒ ගැන පිලාත්ද මවිත විය. මංගල්‍යයේදී සෙනග ඉල්ලා සිටින හිරකරුවෙකු නිදහස් කරදීම පිලාත්ගේ සිරිත විය. රාජ්‍ය විප්ලවයේදී මිනී මැරීමේ වරදට හිර කරනු ලැබූ කැරලිකරුවන් අතර බරබ්බස් නම් කෙනෙක් විය. සමූහයා එක්ව ගොස් පෙර සිරිත ඉටු කරනු ලෙස පිලාත්ගෙන් අයදින්නට පටන් ගත්හ. පිලාත් උත්තර දෙමින්,
මා ජුදෙව්වරුන්ගේ රජු නිදහස් කර දෙනවාට ඔබ කැමතිද?
ඊ ඔවුන්ගෙන් ඇසීය. එසේ කෙලේ නායක පූජකවරුන් ඊර්ෂ්‍යාවෙන් උන්වහන්සේ පාවා දුන් බව ඔහුට වැටහි තිබුණු බැවිනි. එහෙත් උන්වහන්සේ වෙනුවට බරබ්බස් නිදහස් කර දෙන ලෙස ඉල්ලන්න නායක පූජකවරු ජනයා පෙළඹ වූහ. පිලාත් ඔවුන්ට නැවත පිළිතුරු දෙමින්,
එසේනම් ජුදෙව්වරුන්ගේ රජයයි ඔබ කියන මොහු ගැන කුමක් කරන්නද?
ඊ ඇසීය. ඔහු යලිත් මොර ගැසූහ. එකල පිලාත්,
කිමෙක්ද? මොහු කුමන අපරාධයක් කළේද?
ඊ ඔවුන්ගෙන් ඇසීය. එහෙත් ඔහු ඊ වැඩි වැඩියෙන් මොර ගැසූහ. පිලාත් ජනතාව සතුටු කරන්නට කැමැතිව බරබ්බස් ඔහුන්ට නිදහස් කරදී ජේසුස් වහන්සේට කසයෙන් තලවා කුරුසියෙහි ඇනගසනු පිණිස බාර දුන්නේය. මුරසෙබලෝ උන්වහන්සේ ප්‍රෙතෝරියම් නම් රජවාසලට ගෙන ගොස් මුළු සේනාංකය රැස් කරවූහ. ඔවුහු උන්වහන්සේට නීල රක්ත වස්ත්‍රයක් හඳවා කටු කිරුලක් ගොතා උන්වහන්සේගේ හිස මත තබා,
යුදෙව්වන්ගේ රජනේ සරදේ
කියා උන්වහන්සේට ආචාර කරන්න පටන් ගත්හ. ඔවුහු බටදණ්ඩකින් උන්වහන්සේගේ හිසට ගසා උන්වහන්සේට කෙළ ගසා දන නමා උන්වහන්සේ ඉදිරියෙහි වැඳ වැටුණාහ. උන්වහන්සේට ගැරහුම් කළ පසු ඔවුහු නීල රක්ත වස්ත්‍රය ගලවා උන්වහන්සේගේම ඇඳුම් අඳවා කුරුසියෙහි ඇනගසනු පිණිස ගෙන ගියහ. ඇලෙක්සන්දර්ගේද රූපස්ගේද පිය වූ පිටිසරින් ආ සිරේනියේ සීමොන් නම් මගියෙකුට උන්වහන්සේගේ කුරුසිය උසුලාගෙන යන්න ඔවුහු බල කළහ. ඔවුහු කපාල පිටිය යන අර්ථ ඇති ගොල්ගොතා නම් තැනට උන්වහන්සේ ගෙන ගියහ. සුවඳලාටු මුසු මුද්‍රික පානය උන්වහන්සේට දෙන ලද්දේය. එහෙත් උන්වහන්සේ එය නොපිළිගත් සේක ඔවුහු උන්වහන්සේ කුරුසිෙහි ඇනගසා උන්වහන්සේගේ ඇඳුම් තම තමන් අතර බෙදා ගනිමින් එක් එක්කෙනා කුමක් ගන්නදැයි බලන පිණිස ඒවා ගැන දාදු දැමූහ. ඔවුන් උන්වහන්සේ කුරුසිෙහි ඇනගැසුවේ හිරු උදාවී තුන් පැයකට පසුවය. ජුදෙව්වරුන්ගේ රජයයි උන්වහන්සේ පිළිබඳ චෝදනා පුවරුව ලියා තිබිනි. තවද ඔවුහු සොරුන් දෙදෙනෙකු එක්කෙනෙකු දකුණු පසෙහිද එක්කෙනෙකු වම් පසෙහිද උන්වහන්සේ සමග කුරුසිෙහි ඇනගැසුව උන්වහන්සේ අපරාධකරුවන් සමග ගණන් ගනු ලැබූ සේක යන ශුද්ධ ලියවිල්ල මෙසේ ඉටුවිය. මඟ යන අය හිස් වනවනා උන්වහන්සේට අපහාස කරමින්,
දේවමාලිගාව වනසා දමා තෙදිනකින් එය ගොඩනගන ඔබම ගැලවි කුරුසියෙන් බස එන්න
ඊ කීහ. එලෙසම නායක පූජකවරු විනයධරයන් සමග තම තමන් අතර උන්වහන්සේට කවටකම් කරමින්,
මොහු අනුන් ගැලවීය. එහෙත් තමාම ගලවා ගන්නට මොහුට නොහැකිය. අප විසින් දැක අදහන පිණිස ඊශ්‍රායෙල් හි රජවන ක්‍රිස්තුස් දැන් කුරුසියෙන් බසින්න.
ඊ කීහ. උන්වහන්සේ සමග කුරුසියෙහි ඇනගසනු ලැබුවෝද උන්වහන්සේට ගැරහුම් කළහ. මද්දහනේදී රටපුරා අන්ධකාරයක් පහළ විය. එය සවස තුන වනතෙක් පැවතිනි. සවස තුනට ජේසුස් වහන්සේ.
එලෝයි, එලෝයි, ලාමා සබක්තානි
කියා මහා හඬින් මොර ගැසූසේක. එහි අර්ථය,
මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මාතරියේ මක් නිසාද
යනුයි. බලා සිටිය අයගෙන් සමහරෙක් ඒ අසා,
අන්න ඔහු එළියට අඬ කසයි.
ඊහ කෙනෙක් දිව ගොස් මූදු හත්තක් විනා කිරෙහි පොඟවා බටලියක ගසා උන්වහන්සේට බොන්න දී,
ටිකක් ඉන්න, මොහු බස් වාලීමට එළියා එන්නේද කියා බලමු.
ඊ කීහ. ජේසුස් වහන්සේ මහා හඬක් නගා අපවත් වී වදාළසේක. එවිට දේවමාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකට ඉරී ගියේය. උන්වහන්සේ අභිමුවෙහි සිටි ශතාධිපතියා උන්වහන්සේ මෙසේ අපවත් වී වදාළ බව දුටු කල,
සැබවින්ම මේ මිනිසයා දෙවියන් වහන්සේගේ පුත්‍රයානෝමය.
ඊ කීය. ස්ත්‍රී හුද දුරින් බලා සිටියහ. ඔවුන් අතර ගලීලයේ සිටියදී උන්වහන්සේ පිරිවරා ගොස් උපස්ථාන කළ මග්දලායේ මරියාත්, කුඩා ජාකොබ්ගේද ජෝසෙප්ගේද මව වූ මරියාත්, සලෝමිත් උන්වහන්සේ සමග ජෙරුසලමට ආ බොහෝ කාන්තාවොත් සිටියහ. එය සබතට පෙර සූදානම් වීමේ දිනය වූ බැවින් හිරු බැස ගිය කල ගරුතර මන්ත්‍රීවරයෙකු වන දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන අපේක්ෂාවෙන් සිටි අරිමාතියේ ජෝසෙප් එහි පැමිණ ධෛර්යගෙන පිලාත් වෙත ගොස් ජේසුස් වහන්සේගේ මූර්ත දේහය ඉල්ලා සිටියේය. පිලාත්ද උන්වහන්සේ එතරම් ඉක්මනින් අපවත් වූ බව අසා පුදුම වී ශතාධිපතියා කැඳවා,
උන්වහන්සේ මේ ඉක්මනින් මලසේක්ද?
ඊ ඇසීය. ඒ බව ශතාධිපතියාගෙන් සහතික ලෙස දැනගත් පසු පිලාත් තෙමේ ජෝසෙප්ට මූර්ත දේහය බාර දුන්නේය. ඔහු හන රෙද්දක් මිලටගෙන උන්වහන්සේ පහතට බා ඒ රෙද්දෙන් ඔතා පර්වතයෙහි කනින ලද සොහොන් ගැබක තබා දොරකඩට ගලක් පෙරලා තැබීය. මග්දලායේ මරියාද, ජෝසෙප්ගේ මව වූ මරියාද උන්වහන්සේ තැන්පත් කළ ස්ථානය බලාගත්හ. මාක් 16. සබත් දින ගෙවුණු පසු මග්දලායේ මරියාද, ජාකොබ්ගේ මව වූ මරියාද, සලෝමිද ගොස් උන්වහන්සේ ආලේප කරන පිණිස සුවඳ ද්‍රව්‍ය මිලට ගත්හ. ඔවුහු සතියේ පළමු වනදා පාන්දර හිරු උදා වූ විගසම සොහොන්ගේ ළඟට ආහ. ඔව්හු,
අපට සොහොන්ගේ දොරකඩින් ගල ඉවතට පෙරලා දෙන්නේ කවරෙක්ද?
ඊ ඔවුනොවුන් අතර විමසූහ. හොඳින් බැලූ කල ඒ ගල අති විශාල එකක් වුවද අහකට පෙරලා තිබෙනු ඔව්හු දුටුවෝය. එකල ඔව්හු සොහොන්ගෙට පිවිස සුදු සලුවක් හැඳගත් තරුණයෙකු දකුණු පස ඉඳගෙන සිටිනු දැක බිහිත වූහ. ඔහු ඔවුන් නමතා,
බිය නොවන්න, ඔබ සොයන්නේ කුරුසේ අනගසුන් ලැබූ නාසරෙත්ති ජේසුස් වහන්සේය. උන්වහන්සේ උත්තාන උසේක. උන්වහන්සේ මෙහි නැත. මේ බලන්න ඔවුන් උන්වහන්සේ තැන්පත් කළ ස්ථානේ. යන්න, ඔබට කීලෙසම උන්වහන්සේ ඔබට කලින් ගලීලයට වඩිනා බවත්, එහිදී ඔබ උන්වහන්සේ දක්නා බවත් ශ්‍රාවකයන්ටද පේදුරුටද දන්වන්නේ.
ඊ කීය. ඔව්හු කම්පිතව විස්මිතව සොහොන් ගෙයින් පිට වී පලා ගියහ. තවද ඔව්හු බිහිතව සිටි බැවින් කිසිවෙකුට කිසිවක් නොකීහ. සතියේ පළමු වනදා අලුයම ජේසුස් වහන්සේ නැගිට වදාළ කල උන්වහන්සේ තමන් විසින් යක්ෂයන් සද්දෙනෙකු දුරු කරනු ලැබූ මග්දලායේ මරියාට මුලින්ම දර්ශනය වූසේක. ඈ ගොස් අඬමින් වැළපෙමින් සිටි උන්වහන්සේගේ හිතවතුන්ට එපවත් සැලකලාය. එහෙත් උන්වහන්සේ ජීවමානව සිටින බවද ඇයට දර්ශනය වූ බවද ඇසූ විට ඔවුහු එය විශ්වාස නොකළහ. ඉක්බිති ඔවුන්ගෙන් දෙදෙනෙකු පිටිසරට යන කල උන්වහන්සේ අන්විලසකින් ඔවුන්ට දර්ශනය වූසේක. ඒ දෙදෙන ආපසු ගොස් අනික් අයට එපවත් දැන් වූහ. ඔවුහු ඔවුන් කී දේද විශ්වාස නොකොළහ. පසුව ජේසුස් වහන්සේ 11 දෙනා ආහාර වළඳමින් සිටියදී ඔවුන්ටද දර්ශනය වී, උන්වහන්සේ උත්තාන වූ පසු තමන් වහන්සේ දුටුවන් කී දේ ඔවුන් නොඇදහූ නිසා ඔවුන්ගේ අවිශ්වාසය හා සිත් දැඩිකම ගැන ඔවුන්ට දොස් පැවරූ සේක. උන්වහන්සේ ඔවුන් අමතා
ලොව පුරා ගොස් සකල සත්වයා හට සුභාසන දේශනා කරන්න. අදහා බෞතිස්ම ස්නාපනය ලබන තැනැත්තේ ගැලවීම ලබන්නේය. එහෙත් නොඅදහන තැනැත්තේ වරදකරුයයි තීන්දුව ලබන්නේය. අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම්මේය. ඔහු මාගේ නාමයෙන් යකුන් දුරු කරති. අමුතු භාෂාවලින් කතා කරති. සර්පයන් අතින් අල්ලා ගනිති. යම් මාරක විසක් බීවත් ඉන් කිසි අනතුරකට පත් නොවෙති. රෝගීන් පිට අත්තැබූ විට ඔවුහු සුවය ලබති.
ඊ වදාළසේක. මෙසේ ජේසුස් ස්වාමීන් වහන්සේ ඔවුන්ට කතා කළ පසු ස්වර්ගාරෝහණය වී දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන්ගත් සේක. ඔවුහු නික්ම ගොස් සෑම තැනම දේශනා කළහ. ස්වාමින් වහන්සේද ඔවුන් සමග ක්‍රියා කරමින් ඔවුන් අතර සිදු කළ හාස්කම් මගින් ඒ දේශනය සහතික කර වදාළ සේක. ඔවුහු මෙකී අවවාදානුශාසනා පේදුරුටද ඔහුගේ සහචරයන්ටද සැකෙවින් පැවසූහ. ඉක්බිති ජේසුස් වහන්සේම සදාතන ගැලවීම පිළිබඳ සුවිශුද්ධ අජරාමර පණිවුඩය ඔවුන් ලවා පෙරදිග සිට අපරදිග දක්වා යවා වදාළ සේක. ආමෙන්.